කාලය මතක් කරන්න කිව්වේ පරිස්සම්.
එහෙනම් අද විභක්ති ටික කතා කරලා ඉවරයිනේ. එහෙනම් භාෂා අවතරණය පුතේ පිළිවෙලට ඒ ටික බලාගෙන යමු නේද? මුල් කොටස අපිට අපව කතා කරන්න ඕනේ නැති මේ අක්ෂර විභාගය කියලා තියෙන ටික. ඒ ටිකේ මොනවා හෝ විශේෂ දෙයක් තියෙනම් අහන්න බලන්න. ප්‍රශ්න මොනවා හරි තියෙන. අපි ඒ ගැන කලින් කතා කරන්නේ නේද? ඒ ටිකේ නිසා. මේකේ උච්චාරණය කරන විදිය හරියට ඒවනම් දැනගන්න ඕන. මේ අකුරු උච්චාරණය කරන විදිය. මේකෙදි විශේෂ කතාවක් තියෙනවා. දැන් සිංහල භාෂාවෙත් ඒක තියෙනවා. පාලි භාෂාවෙත් ඒක තියෙනවා. දැන් අකාරයේ උච්චාරණ දෙකක් තියෙනවා. හැබැයි ඒවනට ලියන්නේ එකම විදියට. සංගුත උච්චාරණේ සහ විවෘත උච්චාරණේ කියලා. ඒකක් දැනගෙන තියෙන ඕන. සිංහලෙත් ඕක තියෙනවා. ඒ වුණාට අපිට භාෂාව හුරු නිසා අපිට ඒක ඉච්චර පැටරෙන්නේ නැහැ දැන්. වේදික උච්චාරණය කරලා බලන්න වෙනසක් නැද්ද
කියලා.
කර කර කියලානේ අපි ඒකට කියන්නේ. දැන් කර කර දැන් වැඩක් කර කර ඉන්නවා. වැඩක් කර කර ඉන්නවා කියලා අපි කියන්නේ නේද? හැබැයි උඩේක අපි කියන්නේ කර උඩ කියලා. පැහැදිලි නේද? දොරේතන කර කියලා ක කියද්දි එතන කට විවෘත වෙනවා. ඒකට අපි විවෘත මුඛ අයන්න කියලා කියන්නේ. ඒ කයන්නේ තියෙන අයන්නක් නේ. ඒකට විවෘත මුඛ අයන්න. කට ඇරලා කියන්න ඕන අයන්න ඒකට කියන්නේ. ඒකට අනිත් එක කර කර කියති. කරනවා. ඒ වගේ තැන්වල ඊදින අයන්නත් අපි කියන්නේ සංගෘත මුඛ අයන්න කියලා. හැබැයි ওই දෙකේම සිංහලේ වෙනසක් පේන්නේ නැහැ. දැන් ඔක දැන් මාත් එක්කත් කිව්වා මේ හීනටි කිරසන්හස අර දමිතායස්මට පොඩ්ඩක් උදව් කරලා තිබුණා. පාලි ඒ පිරිත් එහෙම කියන්නේ මැලේෂියන් දමිතායස්මට. එතකොට දැන් අහනවලු සන්නහස දැන් මේක හරි උච්චාරණය කරන්නේ කොහොමද? දෙකම එක විදිහට තියෙන දැන් අපිට නම් හොරුයි වචනේ. අපි උදාහරණයකට ගමුකෝ. මොකක් හෝ වචනයක් තියෙනවා. තගරසිකී කියලා දැන් බුදුරැන්වහන්සේගේ පසේ බුදුරැන්වහන්සේගේ නම කියලා. තගරසිකීද ඔක තගරසිකීද? ඒ අයට ওই ගැටලුව තියෙනවා. දැන් අපි නම් තගරසිකී කියලා කියනවා. ඇයි ඒක තගරසිකී කියලා කියන්න බැරිද? පුළුවන්. දැන් ඒ අය දැන් ওই හුරු නැති නිසා උච්චාරණය දැන් අපිට කියලා කියලා හුරු නිසා අහලා හරි හුරුව තියෙන නිසා. එහෙම නැත්නම් ওই ප්‍රශ්නේ තියෙනවා. ඒක නිසා දැන් ඔය අයන්න අයන්නේ මේ සංවෘත විවෘත ભેදය සම්බන්ධව පාලි භාෂාවේ ලොකු විස්තරයක් කරපු තැනක් මම අතරම සෑහෙන්න හොයලා බලුවා. එකන ටිකක් තියෙන රූපසිද්ධි කියන පොතේ ඊට අමතරව ලොකු විස්තරයක් වෙන පොත්වල නැහැ. ওই සංගෘත විවෘත වේදේ සම්බන්ධව. ඒ ගැන අපව විස්තරයක් තියෙනවා සිංහල ව්‍යාකරණ පොත්වල. ඒ ඔස්සේ අපි ටිකක් ඒක ගැන නිකන් දැනගන්න එක වටිනවා. කොහොමද ඒ උච්චාරණය සිංහලයේදීලා තියෙන්නේ කියලා. එතකොට මේකෙදි කියන්නේ සිංහල භාෂාවේදී නම් හැමතැනකම වචනික පළවෙනියට තියෙන අයන්න පළවෙනි අකුරේ තියෙන අයන්න අපි කියන්න ඕන විවෘතවයි එක තැනකදී හැර. ඒ තමයි කර ධාතුව කියලා තියෙනවා. කිරීම අර්ථයේ යෙදෙන කිරීම අර්ථයේ පද තියෙනවනේ. කරනවා, කරමින්, කළා. ඒ වගේ ඒ කිරීම අර්ථයේ පද හැරුණම අනිත් හැම තැනකදීම වචනයක මුලින් තියෙන ව්‍යංජනයත් එක්ක බෙදලා තියෙන මුල්ම අයන්න විවෘතවයි කියන්න ඕන. ඒක රීතියක් සිංහල භාෂාවේ. එතකොට පාලි භාෂාවෙත් ඒ විදිහට තමයි බොහෝ විට යෙදෙනවා ඇත්තේ කියලා හිතෙන්නේ. ඒ ගැන මම තාම හරියට තැනක් ලැබුණේ නැහැ. අපි උච්චාරණය කරන්නේ පාලියේදී තේ ක්‍රමයට. තේරෙනවද? දැන් එහෙම නැත්නම් තගරසිකිහි කියන එක තගරසිකිහි කියලා නේ කියවෙන්න ඕන. ඒ මුල් එක විවෘතව කියවෙන නිසා තමයි තගරසිකිහි කියලා ත කියලා කට ඇරලා කියන්නේ. පැහැදිලිද මේ? එතකොට ඒ එක තැනක් තමයි වචනයක මුලම තියෙන ව්‍යංජනයත් එක්ක තියෙන. දැන් මේක අපි වෙන් කරලා ලිව්වොත් කර කියන එක ඔහොමන තියෙන එතකොට මෙන්න මේ අයන්න ගෙන අයෝයි කියන්නේ අයන්නට මෙලික තියෙන මේ අයන්න ඒක අපි එතකොට විවෘතවයි කියන්න ඕන වචනික මුල තියෙනවනම් කර ධාතුයෙන් හැදුණු වචනවල හැරුණා එතකොට ආපහු තව රීතියක් තියෙනවා බෙඳි අකුරකට කලින් තියෙනවනම් ඒ තැනකත් විවෘතවයි කියන්නේ තේරුණාද බෙඳි අකුරකට කලින් තියෙනවනම් දැන් උදාහරණයක් විදියට අපක්කමති අපක්කමති ඒක අපක්කමති කියලා කියන්න බෑ තේරුණාද අපක්කමති කියලා කියන්න බෑ අපක්කමති කියලා පයන්නේ තියෙන අයන්න කට ඇරලාමයි කියන්න ඕනේ පැහැදිලි නේද ඒ වගේම සිංහලෙත් ඒ විදියයි නිකන් උදාහරණ හිතලා බලන්න මට එකපාර මතක් වෙන්නේ නැහැ ඕ නේද වක් කියන්නේ නොවක් වක් නොව කියන එක නොවක් ඒක නොවක් නෙවෙයි කියන්න බෑනේ එහෙම නොවක් කියලා අපි වයන්නේ ඒ අහකුරකට කලින් තියෙන අයන්නත් කට ඇරලයි කියන්නේ විවෘතව එතකොට ආපහු කියන්නේ හකාරයත් එක්ක තියෙන අයන්නයි හකාරයකට කලින් තියෙන අයන්නයි අපි විවෘතවයි කියන්නේ මේකේතොට මේ හයන්නේ බෙන්දිලා තියෙන අයන්න මේ නයන්නේ බෙන්දිලා තියෙන අයන්නක් කියන මේ දෙකම විවෘතවයි කියන්න ඕනේ. අපිට ඕක දැන් විවෘතව කියන එකයි අනිත් විදියට කියන එකයි ලියද්දි වෙනසක් ලියන්න වෙනස් විදියට ලියන්න බෑ සිංහලෙ. හැබැයි ඉංග්‍රීසි ව්‍යාකරණයේදී නම් ඒ විවෘත අයන්නට වෙනම සලකුණකුයි සංවෘත අයන්නට වෙනම සලකුණකුයි තියෙනවා. දැන් දැකලා ඇති ඩික්ෂනරි එකට සම්බන්ධ වෙන හොබෙති ඒකේ සංවෘත අයන්නට මෙහෙම ලකුණක් තියෙනවා විවෘතව කියවෙන අයන්නට මේ විදිහ ලකුණක් තියෙනවා මේ ඒ අකුර දාන්නේ නැහැ දැන් ඒ අකුරෙන් හෝ වෙන අකුරකින් අපි හිතමුකෝ ඒවා වුණ නැහැ දැන් ඊපස්සේ දැනගන්න ඒ ඉංග්‍රීසි භාෂාවේදී ඒ වගේ වෙනසක් තියෙනවා දැන් අපේ සිංහල භාෂාවේදී ඒ වගේ වෙනසක් නැහැ හැමතැනම දැන් 50ට කියලා අපි කියදී 50ට කියලා තමයි සාමාන්‍යයෙන් කියවෙන්න ඕන 50ට 50. ඒකේ හයන්නේ තියෙන අයන්නයි ඒ හයන්නට කලින් තියෙන අල් හයන්නට කලින් තියෙන අයන්නයි දෙකම විවෘතවයි කියවෙන්නේ කියලායි කියන්නේ. පැහැදිලිද? එතකොට බෙන්දි අකුරකට කලින් තියෙනවා නම් ඊට අමතරව ආපහු බිඳුවකට කලින් තියෙනවා නම් නිග්‍රහිතයකට කලින් තියෙනවා නම් ඒ තැනකත් විවෘතවයි කියන්නේ අයන්න. කොහොමද? යමහං. හරි. හයන් හයන් කොහොමද? හයන්නේ තියෙන එක කොහොමද විවෘතවයි කියන්නේ? ඒක යමහං කියන එක හරි. යමහං නෙවෙයි. එතකොට යමහං කියලා කටහරලයි කියවෙන්න ඕන මේ රීතිවල හැටියට නම්. හරි. එතකොට ඔන්න ඕවා ටික ඉතින් අර කර ධාතුව කියලා කිව්වේ කරනවා කියන අර්ථයේ පද කිරීම අර්ථයේ සිංහල භාෂාවේ කරනවා කරමින් කළා කලිය කරයි ඔය වගේ ඒ පද තියෙනවනේ ඒ වගේ කරයි කරති එහෙම කියන්නේ නැහැ අපි නේද කරයි එහෙම කියලා කියන්නේ හරි ඇති එහෙමනම් ඒක ගැන විස්තරයි එතකොට ඒ වගේ අර උච්චාරණ ප්‍රශ්නක් තියෙනවා අපි ඒවා ටිකක් දැනගෙන තියෙන්න ඕන වචනයක සාමාන්‍යයෙන් නම් වචනයක මුල් අයන්න විවෘතව තමයි සාමාන්‍යයෙන් කියවෙන්නේ සිංහලෙදී. එහෙනම් එතකොට සමර කියද්දි ඒකනම් සමර කියන දෙක සමර කියලා කියද්දි ස කියලා කට ඇරලා කියනවා මර කියන දෙක කට වහලා කියන්නේ. එතකොට ඒ දෙක සංගෘත ඇති ඒක ඇති. ඊට පස්සේ ආයි විශේෂයෙන් කියන්න තියෙන්නේ ගොඩ දෙනෙකුට අර කියන්න අමාරු අකුරක් තියෙනවා ක වර්ගයේ අග තියෙන අකුර. ඒක ටිකක් කියලා හරි හුරුවක් ඇති කරගන්න ඕන. ඒක විවෘතව අපි මේ අකුර කියනවා නම් කියවන්න ඕන නා 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 කියලා. ඒක උගුරෙන් ඉන්න ඕන ශබ්දයක්. එහෙම නැත්නම් ඒක ඒ විවෘතව මං කිව්වේ සංගෘතව කියවෙනවා නම් ng කියලා කියනවා. ng ක ඛ ග ඝ න. හරි. අන්න ඒක කියලා හුරු වෙන්න. දැන් බලමු පස්සේ අවස්ථාවක් ලැබුණොත් කට්ටියකින් එහෙම හිට අහලා බලලා වෙනස්කම් තියෙනම් පුරුදු වෙන්න කියලා කිව්වේ කි නේ නේද? හරි.
ධර්මය
කියන එකයි ධම්මිකා කියලා. ඒ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ ભેදේ නම් අපි හොඳටම සැලකිලිමත් වෙන්න ඕන. මොකද කියලාම තියෙනවා පරිවාර පාළියේදී කම්ම වග්ගය කියලා තියෙනවා. අපි අර උපසම්පදා වෙලා අවුරුදු 5ක් ඉන්න කාලය තුළද නිසෙන් මිදෙන්න නම් දැනගන්න ඕන කරුණු ඇතුළේ තියෙනවා කර්මා කර්ම විනිශ්චය කියලා. ඒ කර්මා කර්ම විනිශ්චය කියද්දි කියන්නේ ඒක දැනගන්න ඕන කියලා. ඒකෙදි කියන්නේ මේ කර්ම වර්ගය හොඳට ප්‍රගුණ වෙලා තියෙන්න ඕන කියනවා පරිවාර පාළියේ තියෙන. ඒකෙදි කියවෙන විශේෂ කාරණාවක් තමයි මේ කර්ම වාක්‍ය උච්චාරණය ගැන. එතකොට මේ කර්ම වාක්‍ය උච්චාරණය කරද්දී දසවැදෑරුම් ව්‍යංජන ප්‍රභේද දැනගෙන ඉන්න ඕන කියලා එතන විස්තර කරනවා. සිතිල දන්තංච තීග රස්සං ඔය විදිහේ ගාථාවකින් කියනවා. ගරුක ලහුකංචලින්ක හිතන් සම්බන්ධං වවත්තන්ති වවත්තං සම්බන්ධං වවත්තිතං. මට ගාතව සම්පූර්ණ මතක නැහැ. ඔයදී කියනවා මේ කරුණු 10ක් තියෙනවා. ඒ ටික අපි හොඳට දැනගෙන ඉන්න ඕනේ කියලා. එතකොට මේ ගරුක ලහුක ભેදය අකුරු වල තියෙන තීග රස්ස ભેදය සිතිර ධනිත ભેදය ওই ටික සම්බන්ධ වවත්තිත විමුක්ත මේ විදිහේ විස්තර ටිකක් කියනවා. ඒ ටික අපි දැනගෙන ඉන්න ඕන කියලා. ඉතින් ඒකේ විශේෂයෙන් කියනවා සිතිල ධනිත ભેදය. ගරුක ලක්ක කියන්නේත් ඒකමයි. එතකොට සිතිල ධනිත කියලා කියන්නේ ඒ මෙන්න මේ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ ભેදයට. එතකොට ඒක අපි අනිවාර්යයෙන්ම හොඳට දැනගෙන ඉන්න ඕන. සිතිල ධනිත ભેදය. උච්චාරණේ හරියට කියන්න දැනගන්න ඕන. ඒකෙදි අවධාරණය කරලා කියනවා මේ වැරදියට කිව්වොත් විනය කර්මයේ සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මේ උච්චාරණය හොඳට හුරු වෙන්න ඕන. දැන් කයන්න සම්බන්ධ දැන් ඇත්තටම ඔක උච්චාරණයේ වෙද්දී හ ශබ්දයක් වගේ ටිකක් සම්බන්ධ වෙලයි මහ ප්‍රාණ ශබ්දේ ශබ්ද වෙන්නේ. ක ඛ ග ඝ න ච ජ ජ ජ ඤ ඨ ඨ ද ඩ න ත ත ද ද න ප ප බ බ න. දැන් අපි උදාහරණයකට නිකන් උපෝසතේ ඉන්න ඕන. උපෝසතේදී කියවෙන්නේ ඤත්ති ගැන නිකන් හිතලා බලුවොත් ඒක අපි කියන්න ඕන හරියට සුනාතුමේ භන්තේ සංඝෝ අජ්ජුපෝසතෝ පන්න රසෝ යදි සංඝස්ස පත්ත කල්ලං සංඝෝ උපෝසතං කරෙය්‍ය පාති මොක්ඛං උද්දිසෙය්‍ය. ඔක අපි සුනාතු මේ බන්තේ සංඝෝ අජ්ජුපෝසතෝ පන්න රසෝ යදි සංඝස්ස පත්ත කල්ලං මේ විදිහට කිව්වොත් ඒක ටිකක් හොඳ මදි. ඊට වඩා අර ඤත්තිය කියන ටිකවත් හරියට දැන් ඤත්තිය තමයි ඇත්තටම විනය කර්මය. පාති මොක්ඛං උද්දිසෙය්‍ය කියලා කියන තැනට එනකම් මුලින්දම උපෝසතං කරෙය්‍ය පාති මොක්ඛං උද්දිසෙය්‍ය කියලා ඔන්න ඔතෙන් එනකම් ටික තමයි විනය කර්මය ඤාත්තිය. එතනින් පස්සේ කොටස විනය කර්මය නෙවෙයි උදෙසීමක් විතරයි. එතකොට ওই ටිකවත් හරියට අපි ඒ උච්චාරණය කරන්න ඕන. ඒක නිසා ඒ වාක්‍ය ටිකක් දැනගෙන ඉන්න ඕන. එහෙම නැත්නම් විනය කර්මයත් අසිද්ධයි කියලායි කියන්නේ. එකෙනසයි තින් අපි 얘ගෙන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ගරු ලහු ඒ ભેදය හරියට උච්චාරණය කරන්න. ඉතින් මහ ප්‍රාණ ඉතින් කියන්නේ ටිකක් කියලා හුරු වෙන්න ඕන. බල විශේෂ බලයක් නෙවෙයි ටිකක් උගුරෙන් ඒක දැන් උදාහරණයකට දැන් අපි තුමුක දම් කියන එකයි දම් කියලා කියනවා. දම් පාටට අපි සිංහලෙන් කියන්නේ දම්. අරක ධම් ධම් ධර්මය ධර්මය නෙවෙයි ධර්මය. ඒක ඉතින් ටිකක් කියලා හුරු වෙන්න ඕනේ. එහෙම වෙන්න ඕන. ඒ අපි ඇත්තරම මේ දැන් ඒවා අර ගොඩක් ඒ උගන්නන රට ඔබ ගැන නාවිය ලොකුසන්නන්සේගෙන් ආපු වෙලාවක මාතේ රෙකෝඩින් එක ඇහුවා. ලොකුසන්නන්සේ උත්තර දීලා තිබුණේ ඉස්සර නම් ඉතින් ඒක එච්චර ගැටලුවක් වුණේ නැහැ. මොකද පොඩි කාලෙදී ඒ ටික උගන්නනවා කිව්වා. ස්වාමීන් වහන්සේලා පොඩි කාලෙත් ඉගෙනවලු ඒ පොළවේ ලියලිය ඒ පොළවේ නෙමෙයි මකෝ ඒ වැලි ලෑල් වැලි මේවා එක්කද කොහෙද ඒ මේවා කරලා උගන්නනවලු ඒ කාලේ මේ උච්චාරණ එහෙම හොඳට උගන්නනවා. පොඩි කාලෙදී දැන් කාලෙ ඉතින් ඒවා කෙරෙන්නේ නැති ගම තමයි ඉතින් හරියට අපි වචනයක් උච්චාරණය කරනවත් දන්නේ නැහැ. සිංහල වුණාට සිංහල වචන උච්චාරණය කරන්න සමහර විට අමාරුයි. ඒ කියන්නේ දැන් සිංහල හොඩියේ තියෙන අකුරක් නේ ඔය ng අකුර. ඒක කියන්න කිව්වොත් අපි ඉගෙන ගන්න කාලෙත් අපේ පන්තියේ අපිට උගන්වපු වෙලාවේ අපිට උගන්වපු ලොකු සන්නහන්සේ කට්ටියකින් අහගෙන ගියා. කීප දෙනෙකුට විතරයි ඒක කියන්න පුළුවන් උනේ. අනිත් ගොඩ දෙනෙකුට කියන්න අමාරු නා. ඉතින් ඒ හුරු නැතිකම කියලා හුරු නැතිකම නැතු ඉතින් කියවෙන්නේ නැතිකම නෙවෙයි. අකුරු කියනෙම ඉතින් කියවෙන්නේ නැහැම නෙවෙයි. කියවලා හුරු කරගන්න ඕන. දැන් ඒ අපි පස්සේ වෙලාව තිබුණොත් දැන් ටිකක් වෙලාව මදි. මේ අකුරු කොහොමද උච්චාරණය වෙන්නේ? විද්දි කොහොමද අපේ දිව තියෙන්න ඕන කියලා ඒ ගැන අතරම පැහැදිලිව ව්‍යාකරණ පොත්වලම කියවෙනවා. දැන් රූප සිද්ධි කියන ව්‍යාකරණ පොතේදී එහෙම බොහොම පැහැදිලිව ඒක විස්තර කරනවා. මේකෙදී ඔය සම්බන්ධ වෙනවා ඨාන කරන ප්‍රයෝග කියලා ක්‍රම තුනකට විස්තර කරනවා. ඒ ඨානය ඒ උච්චාරණය සම්බන්ධව ඨානය කියන්නේ මොකක්ද, කරණය කියන්නේ මොකක්ද, ප්‍රයතන කියලා කියලා තියෙන්නේ ප්‍රයත්නය කියන්නේ මොකක්ද. අන්න ඒ ක්‍රම විදියට මේක උච්චාරණය නිවැරදිව කරන්නේ කොහොමද කියලා විස්තර කරනවා. ඒ තැන් අපි හරියට විස්තර දැනගත්තොත් අපිට ඒක හුරු කරගන්න පුළුවන්. ඒව අපි පස්සේ කතා කරමු. දැනට මේ වෙලාවේ ටිකක් විස්තර වැඩි වෙනවා නැත්තම්. එතකොට මේ විදිහට අපි දැන් ওই වර්ග අකුරු 25ක් තියෙනවා. වර්ග අකුරු කියලා කියන අකුරු 25ක් තියෙනවා. ඒ 25ට තමයි අදාළ වෙන්නේ ඔය අල්ප ප්‍රාණ මහ ප්‍රාණ බේදී. පැහැදිලි නේද? එතකොට හැම වර්ගයකම අපි කිව්වා වර්ග අකුරු මම බෙදලා පෙන්නලා තියෙ ටික. ඒ වර්ග අකුරු වල පළවෙනි අකුරයි තුන්වෙනි අකුරයි තමයි අල්ප ප්‍රාණ කියලා කියන්නේ. මහ ප්‍රාණ කියන්නේ දෙවෙනි හතරවෙනි පෙරවල් වල තියෙන අකුරු ටික. හරි. එහෙමනම් ඇති. හෝඩිය සම්බන්ධව ඉතින් මේ ඇති නේද? අපහු අනිත් එක අර AO ශබ්ද දෙක ඉතින් ඒක හුරු කරගන්න ඕන. ලියන්නේ කෙටියෙන්. හැබැයි උච්චාරණය දීර්ඝව වෙන්න ඕන. A අකුරයි O අකුරයි. ඇතැම් තැන් තියෙනවා බැඳි අකුරට කලින් තියෙන තැන්වල සාමාන්‍යයෙන් උච්චාරණය වෙන්නේ කෙටියට. තේරුණාද? හැබැයි බැඳි අකුරකට කලින් තිබිලා දීර්ඝව උච්චාරණය වෙන තැන් තියෙනවා. ඒක නිසා ඒවා අපි ටිකක් කියවීමෙන් හුරු වෙන්න ඕන. ඒ නිසා තමයි ගුරුවරු ඇසුරේ ඉස්සර නම් ඔක ප්‍රශ්නයක් එන්නේ නැහැ. මොකද ගුරුවරයා ගෝලයාට උගන්වනවා මේ ළඟ තියාගෙන. ත්‍රිපිටකයේ අතරම ඉස්සර දැන් මේ කටපාඩම් කරන විදිය ගැන කියන්නේ. ඒ කාලෙදී ගුරුවරයා ඉස්සරලා පෙළ කියලා දෙනවා. පස්සේ ඒ ටික පාඩම් වුණාට පස්සේ ගුරුවරයා ළඟ ඇවිල්ලා ඒ ටික කිව්වට පස්සේ ඒකේ අර්ථ කියලා දෙනවා. අට කතාව කියලා කියන්නේ. ඒ ටික කියලා දෙනවා. ඉතින් ওই විදියට තමයි ඉස්සර පරම්පරාවෙන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගුරුවරයාගෙන් මේ ටික අහලා තියෙනවා. දැන් මේ අපි දැන් පොත් වලින් බලන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අපිට දැන් හුරු වෙන්නේ නැහැ. දැන් උච්චාරණය හුරු වෙන්නේ නැහැ පොතින් බලන්නේ. ඒක නිසා. හරි ඉස්සරහට යමු. ඒ අපි ඉස්සරහට එන වචනවලදී උච්චාරණයේ ගැටලු තැන් තිබුණොත් අහන්න මගේ. මේ තැන්වල දැන් එත් තත් ඒ වගේ තැන්වල ඒ මුල් අකුර තත් කියන කියන නැහැ. එත් මෙත්තා ඒ වගේ තැන්වල ඒවා ඒත් මේත්තා කියලා කියන්නේ නැහැ. ඇයි? පිටිපස්සෙන් බෙන්දිය හල් අකුරක් තියෙන නිසා. බෙන්දිය අකුරක් කියන්නේ අතරම හල් අකුරකට බෙඳුණු තව අකුරක් කියන එක. එහෙම තියෙන නිසා. හැබැයි එහෙමත් තිබිලා බෙන්දිය අකුරකට කලින් තිබිලත් දීර්ඝව යෙදෙන තැනුත් තියෙනවා. ඒ තැන් මම පස්සේ කියන්න. උදාහරණ පෙන්නලා තියෙනවා පොත්වල. හරි. ඊට පස්සේ ලිංග විභාගය.
ඔක්කාන්ති කියලා වචනයක් නෑනේ.
ඔව්.
ඒක
ඒක ඕක්කාන්ති නෙවෙයි. ඔක්කාන්ති කෙටි. ඒ මොකද බෙන්දිය කරා පිටිපස්සේ තියෙන නිසා.
ඕපක්
කම් කරේ. ඔව්. එතන බෙන්දිය කරන්නේ නැහෙනේ. ලියන්නේ දෙකම එක විදියට. ඕපක්කමික කියන එකයි ඔක්කමති හරි ඔක්කාන්තික හරි ඒ වගේ වචනත් ලියන්නේම දෙකම එක විදියට. හැබැයි උච්චාරණය වෙනස්. හරි. ඊට පස්සේ ඊළඟට ලිංග විභාගය. ඒක ගැන තුන් විශේෂයෙන් කතා කරන්න දේවල් මම හිතන්නේ නැහැ. මේ ටික අපි දැනගන්න ඕන මේ ලිංග වශයෙන් ප්‍රධාන තුනක් තියෙනවා. පුල්ලිංග, ඉතිරිංග, නපුංසක ලිංග කියලා. දැන් නාමපද බෙදන්නේ මේ ලිංගානුව. දැන් සිංහල භාෂාවට වඩා පාලි භාෂාවේ පොඩි වෙනසක් තියෙනවා. සිංහල භාෂාවේදී පිරිමි කෙනෙක් නම් ඒ කෙනා පුල්ලිංගයි. ස්ත්‍රී කෙනෙක් නම් ස්ත්‍රීලිංගයි. පණ නැති දෙයක් නම් නපුංසක ලිංගයි. පාලි භාෂාවේ එහෙම නෙවෙයි. ඒකයි ගැටලුව. ඒකේ වචනයේ උච්චාරණයේ අනුව තමයි ඉතින් ලිංග බෙදේ තියෙන්නේ. දැන් උදාහරණයක් විදියට නැව කියලා කියන්නේ සිංහලෙන් නම් නපුංසක ලිංග පදයක්. පාලියේදී නාවා කියලා ස්ත්‍රීලිංගයි. ඒ වගේ තැන් තියෙනවා. දැන් පාලි භාෂාවේදී ආයන්නෙන් ඉවර වෙන පුල්ලිංග පද තියෙන කීපයයි. ආයන්නෙන් ඉවර වෙන දැන් මුල් පදේ වර්ණගින්න කලින් මුලින්ම තියෙන පදේ ආයන්නෙන් ඉවර වෙන ඒවා පාලි භාෂාවේ පුල්ලිංගයේ තියෙන සා කියලා දැන් බල්ලට කියන නමක් සා කියලා කියන්නේ ඒ වගේ කීපයක් විතරයි. අනිත් ආයන්නෙන් ඉවර වෙන ඒවා ඔක්කොම ස්ත්‍රීලිංගයි. ඒ වගේ අපිට හොයාගන්න පුළුවන්. තොර නාවා කියලා කියන්නේ නැවට. ඒක ස්ත්‍රීලිංගයි. සීලා කියලා කියන්නේ ගලට ස්ත්‍රීලිංගයි. ගලටම කියනවා පබ්බත කියලා. ඒක පුල්ලිංගයි. ඉතින් ඒක නිසා ඒ shabdaya අනුවයි ඒ ලිංග ભેදේ තියෙන්නේ. ඉතින් ඒක බුද්ධ දේශනාවේ තියෙන විදියට අනුවයි අපි ඒක ගන්න ඕනේ. ඉතින් බුද්ධ දේශනාවේ තියෙන්නේ ඒ ක්‍රමයට. ඒ නිසා ඉතින් අපි ඒ විදියට දරා ගන්න ඕන. ඒක ගැන දැන් එච්චර හිතන්න ඕනේ නැහැ. අපිට ඒවා තේරුම් ගන්න පුළුවන් ඉස්සරහට කරගෙන යද්දී. ඊට පස්සේ මේ ලිංග ભેදයක් විශේෂයෙන් කියලා නැතුව අම්හ තුම්හ ශබ්ද දෙකේ දෙකට කියන්නේ අලිංග ශබ්ද කියලා. ඉතින් ලිංග ભેදයක් විශේෂයෙන් දක්වලා නැහැ. අම්හ තුම්හ ඒකේ තේරුම මම සහ තුම්හ කියලා කියන්නේ නුඹ තෝ කියලා අපි කියන්නේ නේද? ඒ අර්ථයේ යෙදෙන පද. එතකොට ඒ වගේත් විභක්ති ඔක්කොගෙම වර නැගෙනවා. ප්‍රථම ආදී විභක්ති වල වර නැගෙනවා. හැබැයි ඒකෙදි පුල්ලිංග කෙනෙක් පුරුෂ ලිංග කෙනෙක් කියන්නේ පුරුෂ කෙනෙක් කිව්වත් ස්ත්‍රී කෙනෙක් කිව්වත් ඒ වචනේ ඒ විදිහටමයි යොදාගන්නේ. දැන් මම කියලා කියද්දි ගෑනු කෙනෙකුත් කියන්නේ මම කියලාමයි. පිරිමි කෙනෙක් කියන්නේත් මම කියලාමයි නේ. ඒ වගේ. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. වචනේ වෙනසක් වෙන්නේ නැහැ. තව පද ටිකක් තියෙනවා ත්‍රිලිංගික පද කියලා. ලිංග සියල්ලේම යෙදෙන පද. එතකොට අන්න ඒ පද ඒවත් අපි දැනගන්න ඕන. ඒ වගේ වර්ණෙකෙදි පොඩි වෙනස්කම් වෙනවා. ඒවා අපි පස්සේ කතා කරලා කතා කරමු. ඒ ඉතින් ආපුවා. ඒ උදාහරණයක් විදියට සර්වනාම පද. සර්වනාම වල යමෙක් කියන අර්ථයේ යෝ කියලා පදයක් තියෙනවා. යෝ. යෝ කියන්නේ යමෙක්. ඒක පුරුෂ ලිංගයේ යෙදෙන විදිය. ස්ත්‍රියකට අපි යම් ස්ත්‍රියක් කියලා කියනෝ නම් යා කියලා කියන්නේ යෝ පුරිසෝ යම් පුරුෂෙක්. ඒක යම් ස්ත්‍රියක් කියලා අපි කියනවා නම් යා ඉති කියලායි කියන්නේ. යා කන්‍යා යම්
කන්‍යාවක්.
ඔව් යෝපන භික්කු. භික්කු කියන පදේ පුරුෂ ලිංග නිසා යෝ කියා පුරුෂ ලිංගයෙන් යෙදුනේ. යාපන භික්කුනි යම් භික්ෂුණි. බුදු දේශනාවෙම අපේ දැන් මේකෙදිම අහුවෙනවා ප්‍රාතිමෝක්ෂයේ භික්ෂුණි ශික්ෂා පදවල යාපන භික්කුණි.
එහෙමයිද? සබ්බේ පුරිසා සබ්බායිත්‍යෝ.
අන්නෝ. එතනේ වෙනස් වෙන්නේ ඒ නිසා. දැන් සබ්බ ශබ්දය ඒක වචනේදී යෙදෙන්නේ කොහමද? සබ්බෝ කියලා. සබ්බෝ බහුවචනේදී සබ්බෝ කියන පදය ඇතරම ඒක වචනේ බොහෝ විට යෙදෙනවා අඩුයි. සියල්ල කියන අර්ථයේ අපි බහුවචනෙන්නේ බොහෝ විට යෙදෙන්නේ. බහුවචනය සබ්බේ කියලා යෙදෙන්නේ. සබ්බා හිම නෙවෙයි දැන්. පුරිසෝ පුරිසානි. හැබැයි සබ්බ ශබ්දයේ බහුවචනෙන්නේ සබ්බා නෙවෙයි සබ්බේ පුල්ලිංගයේදී. ස්ත්‍රීලිංගයේදී සබ්බා කියලාමයි යෙන්නේ බහුවචනයේදී. තේරුණාද? එතකොට සබ්බේ පුරිසා සබ්බා ඉත්‍යෝ සබ්බං කුලං. ඔව් සබ්බානි කුලානි, සබ්බානි කුලානි බහුවචන. ඒවා පස්සේ කතා කරමු. එතකොට ඒ විදිහේ යෙදෙන නාම පදක් තියෙනවා. ඒව ගැන අපි දැනගන්න ඕනේ. ඊතෙන් වලට ආවම ඒව ඇච්චර අමාරු නැහැ. ඊතෙන් ටිකක් බලපුවම තේරෙනවා. ඒ මුල් ටිකේ වර්ණ ගින අපිට තේරෙනවා නම් අර ටික ගලප ගන්න තේරෙනවා. එතකොට මේ විභක්ති වල මේ ලිංග ભેදය අනුව විභක්ති වල වර්ණගෙන විදිහේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. දැන් පුල්ලිංගයේ පද වර්ණගෙන විදිය. ඒ පුල්ලිංගයේ පද අතරත් ඒ වචනයේ අන්තය අනුව එහෙම නැත්නම් අකාරාන්ත, ඉකාරාන්ත, උකාරාන්ත කියලා දැකලා ඇති. අයන්නෙන් ඉවර වෙන වචනයක් නම් ඒකේ වර්ණගීමට වඩා පොඩි වෙනසක් තියෙනවා. යන්නෙන් ඉවර වෙන පුරුෂ ලිංග පදයක් උනත්. දැන් අග්ගි කියලා කියන්නේ යන්නෙන් ඉවර වෙන පදයක්. එතකොට පති, හත්ති, හත්ති කියන එක නම් ඊකාරාන්තයි. එතකොට ඒ වගේ පද පති, ඒ වගේ පද අග්ගි, ඒ වගේ පද යන්නෙන් ඉවර වෙන්නේ. ඒවා පොඩි වෙනසක් තියෙනවා බුද්ධ ශබ්දයට වඩා. ඒ කියන්නේ බුද්ධ ශබ්දයේ වර්ණගීම අපි කිව්ව බුද්ධෝ බුද්ධා. බුද්ධං බුද්ධි. ඒ විදිහට. අරකේ විභක්ති කීපයක විතරක් පොඩි වෙනසක් වෙනවා. ඒවා අපි ඊතෙන් වල කතා කරමු පොතේ ඉස්සරහට එනවා. ඒ එතකොට එකම අන්තයක අන්තයක් තියෙන පදයක උනත් ඇතැම් විට එකම අන්තයක් නෙවෙයි එකම ලිංගයේ පදවල උනත් එකම ලිංගයට අයිති උනත් ඒ අන්තය අනුව පොඩි වෙනස්කම් වෙනවා. ඒත් එක්කම ලිංග ભેදය අනුවත් වර්ණගීමේ පොඩි වෙනස්කම් වෙනවා. ඕක දැන් පාලි භාෂාව විතර නෙවෙයි සිංහලෙත් ඕක තියෙනවා. අපිට ඒ වුණාට දැන් කියවලාම හොරුයිනේ. නේද? දැන් සිංහලෙ නිකන් හිතලා බලන්න පුරුෂ ලිංග පදනේ අපි හිතමුකෝ සිටුවරයා කියලා කියනවා. සිටුවරයා. සිටුවරයා, සිටුවරු කියලා ඒක වචන බහුවචන දෙකේ අපි කියන්නේ. එතකොට අපි සිංහලේම තව වචනේ තාත්තා කියන්නේ. දැන් ඒක තාත්තා තාත්තවරු කියන්නේ. තාත්තා තාත්තලා. තේරුණා නේද? අපිට දැන් ඒක අර හුරු වෙලා තියෙන නිසා ඒක ගැටලුවක් නැහැ. දැන් වින භාෂාවක කෙනෙක් සිංහල ඉගෙන ගන්න ගියොත් ওই ගැටලු ගොඩක් එනවා. නැත්තම් තාත්තා තාත්තවරු කියලා කියයි. නේද? ඒක නිසා ඒ වගේ දැන්
අම්මාවරු කියනවා.
ඔව්. අම්මා අම්මවරු කියලා කියනවා. අර නංගී නංගිලා නේද? එතකොට ඒ වගේ ගොඩක් තැන් තියෙනවා. කාකා කාකෝ නේද? කොකා කොක්කු. ඒ තව දැන් ඒ එකම අවසානයේ තියෙන තැන් වල නම් ඒ වගේ වෙනස්කම් එනවා. දැන් ඒ තැන් වල ඊට වෙනස් විදිහට හැදිලා තියෙන පදේ නේ. ඒක නිසා ඒ වගේ දේවල් අපි සිංහලෙත් තියෙනවා. පාලි භාෂාවෙත් ඒ වගේම තියෙනවා. ඒක නිසා ඉතින් ඒ දේශනාවට අනුව අපි මේ විදිහට හඳුනා ගන්න ඕන. සිංහලේ අපිට ඕක ගැටලුවක් නෑ. දැන් කීවලම් හුරුයි. දැන් අපි කියන්නේ කවදාවත් කාකාවරු කියලා කියන්නේ නේද? එහෙම කියන්නේ. ඉතින් ඒක අපි අහලම හුරුව තියෙනවා නේ. ඒ වගේ ඉතින් අර පාලි භාෂාවත් අපි ටිකක් හුරු වෙද්දි, කීවලා හුරු වෙද්දි, අහලා හුරු වෙද්දි ඒත් එක්කම ටිකක් මේක ව්‍යාකරණේ හදාරලා හුරු වෙද්දි ඒ ටික හරියනවා. අපිට ඕක ඉපදුනාට පස්සේ ඉතින් ඉපදෙද්දිම ওই දැනීම ආවෙ නෑ නේ සිංහලෙත්. ව්‍යවහාරයෙන් අපිට ඒ දැනීම ආවේ. ඒ වගේ තමයි පාලි භාෂාවෙත් ඒ වගේ අපිට ඒ දැනීම එනවා ටිකක් මේක භාෂාවෙ යෙදෙන්න ඕනේ.
හරි. බොරුමෙදි සෝනාමි යන ඒක උදාහරණ දෙන්න ආරම්භ කරන දැන් ඒ යන ඒ බලන්නේ දව සාමද විදේශික ගන්න නම් මේ උනාදි නෑ මේ ගොඩක් සිංහලෙන් කියලා දෙන්නවද?
ඔව්.
ඉතින් කියවලද මේ
සමාන වචනයන් දෙන්න දල කියන එකට ඒක තමයි. ඉතින් අර දැන් අපිටත් ওই වගේ වැඩ ඕන තරම් වෙනවා ඇති. අපිට දැන් ඒක තේරෙන්නේ නැහැ. දැන් අපි ඉංග්‍රීසියෙන් කෙනෙකුට කියද්දි ওই වගේම අපි කියනවා ඇති. එයා ඉතින් තේරුම් ගන්නවා ඇති. ඉතින් මෙහෙම එකක් කිව්වේ කියලා. අපි දන්නේ නැහැ අපිට එහෙම එකක් කියුණා කියලාවත්. ඒක නිසා ඒව දේවල් දැන් මටවත් ඇහිලා තියෙනවා. අපි සමහර සන්නාන්තරා කියන ඒවා දැන් එච්චර ගැළපෙන්නේ නැහැ මේ ඉංග්‍රීසි වචනේ උනත්. මටම ඇහිලා තියෙනවා දැන් අපි සමහර විදේශීය සන්නාන්තිලා එක කතා කරනවා මේ කියන වචනේ ගැළපෙන්නේ නැහැ. ඒ වගේ තියෙනවා. ඉතින් අර භාෂාවක අපිට හුරු ඇති වෙන්න භාවිතයේ ටිකක් තියෙන්නම ඕන. හරි. ඊට පස්සේ තියෙන විභක්ති හා ඒකවචන බහුවචන ભેදී. ඒක ගැන අපි ගොඩක් විස්තරයතුව කතා කරපු නිසා ඒ ටික අපිට අත්හැරලා යන්න පුළුවන්. ඒවට කියන සිංහල නම් ටික එහා පැත්තේ දීලා තියෙනවා. ඒවා හුරුයි, ඒවත් විස්තර කරන්න ඕනේ. ඊට පස්සේ නාම වර්ණ ගීම කියන එක දීලා තියෙනවා. ඒ ටික ගැන මොනවා හරි ගැටලු තියෙනවා. අන්තිම ටික අපි කතා කරානේ. ඒ නිසා අවශ්‍ය නැහැ මේ පද හැදෙන විදිහත් එක්ක අපි කතා කරානේ. ඒ නිසා ඕන නැහැ. ඒ ටික කියවන විදිය ටිකක් අපි හුරු ඇති කරගන්න ඕන. මේකෙදි මන්නම් හිතන්නේ වඩා හොඳයි මේ තියෙන පිළිවෙලට වඩා නාමාඛ්‍යත වර්ණගිලි පොත්වල තියෙන ක්‍රමයට පාඩම් කරනවා නම් හොඳයි. ප්‍රථමාව ඊළඟට ආලපනය, ဒုတိයාව තතියාව කරණය, ඊට ටික අනිත් පිළිවෙලට. මොකද මේ වර්ණගිලි පොත්වල පුරාණේ ඉඳන් ආපු රටාව තමයි මේ ටික පිළිවෙලට තියෙන්නේ. ස්වාමීන් වහන්සේගේ පොතේ තමයි මේ විදිහට දාලා තියෙන හේතුව. මම හිතන්නේ අර ප්‍රධාන විභක්ති හත වෙනම දක්වලා ඊට පස්සේ අර ප්‍රභේද දෙක වෙනම දක්වලා තියෙන නිසා. සිංහල භාෂාවේ ආලපන කරන සපදම් ඒ නිසා වෙන්නත් පුළුවන්. හේතුවක් හිතාගන්න දැන් නැහැ. කොහොම හරි ඉතින් මටත් හුරු තියෙන්නේ අපිත් පාඩම් කළේ වර්ණගිලි පොත් වලින්. ඒක නිසා ඒ රටාවටම තමයි මටත් හුරු තියෙන්නේ. පුරිසෝ පුරිසා පුරිසම් පුරිසේ ඒ විදිහට තමයි මටත් හුරු තියෙන්නේ. ඒ නිසා හේ පුරිස පුරිසා ඊට පස්සේ පුරිසම් පුරිසේ ඒ විදිහට. එතකොට ආලපනයේදී බහුවචනයේදී බොහෝ විට පුල්ලිංගයේදී පුරුෂ ලිංගයේදී ඒකවචනයේදී හේ කියලා දානවා. බහුවචනයේදී එහෙම නැත්නම් බොහෝ කියලා දානවා. ඒකවචනයේදී බහුවචනයේදී භවන්තෝ කියලා දාලා තියෙනවා. දැකලා ඇති ඒක. භවන්තෝ කියන්නේ බොහෝ කියන එකේ බහුවචන පදේ. බොහෝ භවත් කියන එක. බොහෝ පුරිස භවත් පුරුෂය. භවන්තෝ පුරිසා භවත් පුරුෂයේනි. සිංහලේ ඒවා කියවෙන විදිහත් අපි දැනගන්න ඕන. ආලපනයේදී අපි ගුරුතුමා කියලා ඒක ගුරුතුමනි කියලා එහෙමයි කියන්නේ. එතකොට පුරුෂය පුරුෂයෙනි එහෙමයි කියන්නේ. යෙනි කියලා කොටසක් අපි ආලපනයේදී සිංහලේදී දානවා. එතකොට අර පුරුෂයෝ පුරුෂයා පුරුෂයෝ ဒုတိယාවේදී පුරුෂයා පුරුෂයන් අල්නායන්ෙන් ඉවර වෙන්නේ ဒုတိယා බහුවචන පදේ. ඒවත් මතක තියාගන්න. දැන් පුරුෂයන් ගස් කපති කිව්වොත් වැරදි. පුරුෂයෝ ගස් කපති සිංහල ව්‍යාකරණයේ හැටියට. ඒක ඉතින් භාෂාවේ යෙදিলা තියෙන විදිය. අපිට නම් කොහොම කිව්වත් අර්ථය තේරෙනවා. හැබැයි ව්‍යාකරණානුකූලව වැරදි ඒක. ඒ නිසා දැන් ඒ දේවලුත් අපි ටිකක් වාක්‍ය හදද්දි ටිකක් දැනගෙන තියෙන්න ඕන.
පුරුෂයන් කියව
පුරුෂයන් කියන ඉතින් පටන් ගන්න නෑ. ඒක කර්මපදේනේ. ඒක කර්මපදයක් විදියට. ඔහු පුරුෂයන් ඝාතනය කරයි. ඔව්. එහෙම වුණොත් ඒක වාක්‍ය හරි. ඔහු පුරුෂයෝ ඝාතනය කරයි කිව්වොත් වැරදි. ඔහු කියන්නේ කර්තෘපදේනේ. ඝාතනයේට ලක්ුණ කෙනාව තියන්න ඕන ဒုတိယාවෙන්නේ. ඒ නිසා ဒုတိය බහුවචනෙන් තමයි පුරුෂයන් කියලා තියන්න ඕන. පුරුෂයෝ කියන්නේ ප්‍රථම බහුවචන පදේ. එහෙම තිබ්බොත් වැරදි. කර්මය තියන්න ඕන ဒုတိယාවෙන්නේ. තියෙනවා තියෙනවා. 10 11 වසර වගේ ඒවා තිබුණා නේද? හරි. ඊට පස්සේ එහෙමනම් අපි අභ්‍යාසයට යමු නේද? දැන් මේ බුද්ධ ශබ්දය ගැන අපි කතා කළා. ඒ බුද්ධ ශබ්දය විදියටම වර්ණගෙන තව ශබ්දයක් තමයි මේ පොතේදී දීලා තියෙන්නේ. පුරුෂ ශබ්දය කියලා. පුරුෂ පුරිස කියලා පාලි වචනේ සිංහලෙන් නම් පුරුෂයා කියන තේරුම. ඒක එතකොට වර්ණගෙන බුද්ධෝ බුද්ධා හේ බුද්ධ බුද්ධා භවන්තෝ බුද්ධා කියලා යෙදුනා වගේ. මේකේ පුරිසෝ පුරිසා හේ පුරිස පුරිසා භවන්තෝ පුරිසා ඊට පස්සේ පුරිසම් පුරිසේ ඒ විදිහට. පැහැදිලි. එතකොට මේ පුරුෂ ශබ්දයට සමානවම වර්ණගෙන තව ශබ්ද ටිකක් දීලා තියෙනවා. හත් වෙනි පිටුවේ එතකොට ඒ ටිකක් ටිකක් බලලා තියාගන්න. දැන් මේවා ඒකයි දැන් මම කලිනුත් කිව්වේ මේ පාලි භාෂාවේදී පුල්ලිංග පද වුණාට මේකේ පණ නැති දේවලුත් තියෙනවා බලන්නකෝ නිකන් නේද. දැන් ඔකේ මතක තියාගන්න තියෙන මෙහෙම රීතියක්. දැන් මට දැනට ඔය අහුණ රීති අනුව බහුතරයක් පිරිමි අය ගැන කියවෙන පද පුල්ලිංගේමයි යෙදලා තියෙන්නේ. ස්ත්‍රීන් ගැන කියවෙන බහුතරයක් පද ස්ත්‍රීලිංගේමයි තියෙන්නේ. නපුංසක ලිංගයේ පද තමයි දෙපැත්තට කැඩලා තියෙන්නේ. නපුංසක ලිංග පද ඇතැම් මේවා නපුංසක ලිංගයි, ඇතැම් මේවා පුල්ලිංගයි, ඇතැම් මේවා ස්ත්‍රීලිංගයි. තේරෙනවද? සිංහලෙන් අපි නපුංසක ලිංග කියලා කියන ඒවා අතරින් පැහැදිලිද? හැබැයි සිංහලෙන් අපි නපුංසක ලිංග කියලා කියන ඒවා අතරින් තමයි කොටස් තුනකට බෙදලා ගින් තියෙන්නේ. දැන් එහෙම නොවෙන ඇතැම් තැනුත් තියෙනවා. දැන් කලාතුරකින් තැන් තියෙනවා. දැන් පුරුෂයෙන් පුරුෂ පුල්ලිංග පදයක් තමයි දෙවියන්ටම කියන නමක් තමයි දේවෝ ඒව දේවතා කියලා විග්‍රහ වාක්‍ය කියන්නේ. දේවතා කියන එකෙන් කියවෙනවා දෙවියටම කියන නමක්. ඒ තා කියන කොටස එකතු වීමෙන් ස්වార్థතා ප්‍රත්‍ය කියලා කියන්නේ. ඒ අර්ථයේම යෙදෙන පදයක් තමයි තා කියන්නේ. දේවෝ ඒව දේවතා දෙවි යාමයි දේවතා කියලා කියන්නේ. එතකොට දේවතා කියන එක හැබැයි ස්ත්‍රීලිංගයේ තමයි වර්ණකින්. දැන් ස්ත්‍රීලිංග පදේ මොකද්ද? දේවතා කියන පදේ දේවතාවී. දේවතාවී කියන්නේ දිව්‍යංගනාව. පැහැදිලිද? එතකොට දේවතා කියන පදේ වුණාට ස්ත්‍රීලිංගයේ තමයි වර්ණකින්නේ. එහෙම තැන් කලාතුරකින් තියෙනවා. තව එක පදයක් අනිත් පැත්තට තියෙන මාතු ගාම කියන ශබ්දය. මාතු ගාම කියලා කියන්නේ මාගම ස්ත්‍රියට කියන නමක්. ස්ත්‍රියට කියන නමක්. හැබැයි ඔක වර්ණගෙන පුල්ලිංගේ මාතුගාමෝ ඒ විදියට. ඒක වචනේ මාතුගාමෝ මාගමක් ස්ත්‍රියක්. පැහැදිලිද? ස්ත්‍රී ලිංග වුණාට ඒක වර්ණගෙන පුල්ලිංග විදියට. ඒ වගේ කලාතුරකින් දැන් තියෙන්නේ. එහෙම ඒවා බහුලව නැහැ. ඒ නිසා ඒ වගේ දැන්
තව
දේශනාවේ තියෙන විදිය අනුවයි අපිට බලන්න තියෙන්නේ. දැන් ඕරෝද කියලා කියන්නේ තවත් ඒ වගේ පදයක්. ස්ත්‍රී ලිංග පදයක්. ස්ත්‍රීන් ගැන කියවෙන අන්තපුරේට කියන නමක් තමයි ඕරෝධ කියලා කියන්නේ. ඒකත් වර්ණගෙන පුල්ලිංග විදියට. ඕරෝධ ඕරෝධෝ ඕරෝධා ඒ විදියට. ඒ වගේ ඇතැම් තැන් තියෙනවා පොඩි වෙනස් වුණ තැන්. ඒ අරෙන්න අනිත් බහුතරයක් තැන් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ තැන් අපි මේ විශේෂ තැන් ටික ව්‍යාකරණයේදී කියනවා. ඒ නිසා තමයි අතරම අපිට ව්‍යාකරණයේ වැදගත් වෙන්නේ. ඒ තැන්වල ව්‍යාකරණ පොත්වලදී පැහැදිලිව කියනවා මේ ටික මීට වෙනස් විදියටයි වර්ණකේ. ඒවා බොහොම පැහැදිලිව දැන් ඔය රූප සිද්ධි ව්‍යාකරණ, කච්චායන ව්‍යාකරණ, බාලාවතාර ව්‍යාකරණ මේ වගේ පොත්වල ඒවා දැන් ඇත්තටම මේ කච්චායන ව්‍යාකරණය කියලා කියන්නේ කලිනුත් මං කිව්වේ දැන් කච්චායන මහරහතන් වහන්සේගෙන් පැවතගෙන එන න්‍යාය ක්‍රමයක් තමයි කච්චායන ව්‍යාකරණය කියලා කියන්නේ. එතකොට ඒ කාලේ ඉඳන්ම මේ විදියට කොහොමද මේ ධර්මය හරියට තේරුම් ගන්නේ, ධර්මයේ අර්ථ හරියට ගන්නෙ කොහොමද කියන එක විස්තර කරගෙන ආවා. ඒ නිසා මේ අඩුතෙන් අපිට පුරවලා තියෙන්නේ. ඒව ගැන කලබල වෙන්න ඕනේ නැහැ. අපි නොදන්නාකම නිසා තමයි අපිට පැටලෙනවා නම් පැටලෙන්නේ. අපි මේ ටික දැනගත්තොත් ඒ පැටලෙන්නේ නැහැ. හරි. අපි ඉස්සරහට කරගෙන යමු. එතකොට මුල් කාලේ අපි ශබ්දකෝෂය ටිකක් හුරු කරගන්න ඕන. ශබ්දකෝෂය තියාගෙන ඒකෙන් ඩික්ෂනරිය පාවිච්චි කරලා අපිට ඒක අඳුරගන්න පුළුවන්. ඒ වගේ පෙන්වලා තියෙනවා. වචනේ ඉස්සරහින් මොන ලිංගයටදයි කියලා පෙන්වලා තියෙනවා. කාලයක් යද්දී අපිට දැන් ওই ප්‍රශ්නේ තියෙන්නේ අපි ත්‍රිපිටකේ කියවලා හුරු නැතිකමනේ. කියවුවනම් අහුවෙනවනේ. දැන් මෙතන මේ පදේ වර්ණගිලා තියෙන්නේ මේ විදියටයි. එහෙමනම් මේක මේ ලිංගයටයි අයිති. තේරුණාද? ඉතින් අපි ත්‍රිපිටකය බලන්නේ නැතුව ව්‍යාකරණේ විතරක් ඉගෙන ගත්තොත් ඕක ප්‍රශ්නයක්. අපි ඒකත් පරිශීලනය කරනවා නම් ඕක ගැටලු ඇති වෙනවා අඩුයි. තේරුණාද? ඒක නිසා අපි අතරම දැන් මේ ඉගෙන ගන්න බුද්ධ දේශනාව තේරුම් ගන්නනේ නැතුව විෂයක් නිකන් ඉගෙන ගන්න නෙවෙයිනේ. ඉතින් අපිට එතකොට ඒක පරිශීලනය කරද්දී ඒකේ තියෙන උදාහරණ අපිට ගන්න වෙනවා. ඉස්සරහට මම ඒ වගේ උදාහරණත් එක්කම කියන්න මේ පදේ මෙහෙමයි යෙදිලා තියෙන්නේ කියලා. එතකොට ඒක අපිට තේරුම් ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි පළවෙනි අභ්‍යාසයේ තැන් කීපයක් විතරක් අහගෙන අපි ඉස්සරහට යමු. ඔක්කොම කියන්න බලාපොරොත්තුවක් නැහැ. තැන් කීපයක් විතරක් නිකන් කතා කරන් යම්. මං නම් කියලා ඇහුවට කමක් නැද්ද? මේ මං අහම්බෙන් කියන අසුවල් එක අසුවල්ලු කියන්න කියලා කමක් නැද්ද? මම නිකන් අංකේ විතරක් කියන්න වැඩිහිටි පිළිවෙලට පිළිවෙලට කියාගෙන යමු. කමක් නැද්ද? තුන්වෙනි එක. විභක්තිය මොකක්ද කියලා කියලා? එක් වචනද බහුවචනද? විභක්තියයි ඒක වචනද බහුවචනදයි? ඔව්. ဒုတိယයි ඒක වචන. අත. එතකොට මේක ඇත්තටම දැන් අත කියලා කියද්දි මේ ප්‍රථම පදේ එහෙම නෙවෙයි. මේ දැන් සිංහලයේදී අත අත් ဒုတိယාවෙත් අත අත් කියලා තමයි වර්ණ ගන්නේ. ඒකයි ඔය ප්‍රශ්නේ. ප්‍රථම ဒုတိය දෙකේම එක විදියටමයි පද දෙක තියෙන්නේ. උදාහරණයක් විදියට කෙනෙක් කියනවා මේ මගේ අත. මේ මගේ අතයි. මේ මගේ අත. ඒ කියන්නේ ඔක ප්‍රථම සිංහලයේදී. ඔහු මගේ අත කැපුවේය. එතනදී අත කියන එක ဒုတိයක්. පැහැදිලිද? වචන වෙනස් වෙන්නේ නැහැ. මොකද අර කැපුවේය කියන ක්‍රියාවට යටත් වුණ නිසා දෙවෙනි වාක්‍යයේදී අත කියන්නේ ဒုတိය පදේ, කර්ම පදේ. පාලියේදී හැබැයි ඊට වඩා පහසුවෙන් අඳුරගන්න පුළුවන් ප්‍රථම ဒုတိය දෙක. ඒක වචනේ ප්‍රථමාවේදී හත්තෝ කියලා යෙදෙන්නේ. ဒုတိယවෙදි හත්තං කියලා කියන්නේ. අර වාක්‍යෙම අපි කියනවා නම් කොහොමද? අයං මම හත්තෝ. මේ මගේ අතයි. අයං මම හත්තෝ. එහෙම නැත්නම් මයිහං හත්තෝ. මේ මගේ අතයි. අනිත් වාක්‍යය කියනවා නම් සෝ මයිහං හත්තං චින්දි කැපුවේ. ඔව් එතන හත්තං කියලා ဒုတိය වෙනවා. පැහැදිලි නේ? හරි.
ඒක
ගැන ඉතින් ඉච්චර ලොකුවට හිතන්න ඕනේ. හරි. ඊළඟට පස්වෙනි එක
කායෙන්
මම බලලා නෙවෙයි කියන්නේ නිකන් කියන්නේ. හරි.
කායයන කය
විභක්තියයි වචනේ එකම ඔකේ. තව ඊළඟට කවුද ඉන්නේ? හරි. කවුරු හරි ගමන්නේ. ඔව් කොහම හරි වැඩිහිටි පිළිවෙලට කියන එක හොඳයි. හරි.
ඔකේ.
ඒකම කියන්න බලන්න.
හරි.
ඔව්.
කායයෙන්
මේ ප්‍රථමා නෙවෙයි. ဒုတိယත් නේද? කරණ නේද? කරණ පදය එහෙම නැත්නම් තතිය. තතිය හෝ කරණ. කායේන බුද්ධේන වගේ නේද? බුද්ධේන. ඒ පදේ වගේ. ඒන කියලා කොටසක්. කායේන. කායේන සංවරෝ සාදු. එහෙම තියෙනව නේද? ඔව්. කායේන සංවරෝ සාදු. තේරුම? කයින් සංවර වීම හොඳයි. යහපත්. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං කියලා අපි හැමදාම කියන්නේ. කයින් වචනයෙන් සිටින් වාචා චිත්තේන පමාදේන ප්‍රමාදය කරන කොටගෙන මයා කතං මා විසින් කරන ලද. අපි ඒවා විස්තර පස්සේ දැනගමු. හරි. එතකොට එහෙමනම් ඊළඟ එක කවුද කියන්න බලන්න. අටවෙනි එක ස්වාමීන් වහන්සේටම පුළුවන් නම් ඒක කමන්නේ. පංචමී පදේ. එතකොට පංචමී පදයක් අපි කියන්න ඕන කෙරෙන් කියන කොටස දාලා සිංහලයේදී. සංඝයා කෙරෙන්, සංඝයා ගින් කියලත් කියන්න පුළුවන්. වෙන්වීම කොහොමද? සංඝයා ගින් ධර්මය උගනිමු. අපි සංඝයා ගින් ධර්මයේ උගනිමු. සංඝයාගෙන් තමයි අපිට ධර්මය ලැබෙන්නේ. හරි. ඊළඟට කවුද ඉන්නේ? ආයස්මනි. හරි. ඒ වැඩිහිටි පිළිවෙතට නෙමෙයි ඉන්නේ නේද? එහෙමද ඉන්නේ? නෑ. දැන් ඉඳගද්දිත් මං හිතන්නේ වඩා හොඳයි එහෙම ඉඳ ගන්න පුළුවන් නම් වැඩිහිටි පිළිවෙලට. ඉස්සරහ තව ඉඩ තියෙනවා. තරහ පිළිලට තව කීප දිනකට එන්න පුළුවන්. එහෙම වැඩිහිටි පිළිවෙලට සද්ධානන්ද ඇස්මට අතින්න යන්න පුළුවන් නම් වඩා හොඳයි. අර පැත්තේ ඉන්න. ඔව්. දොඩ හොඳයි. පිළිවෙලට ඉන්නේ. හරි. එහෙමනම් කියන්න බලන්න 11 වෙනි එක. එක ටිකක් වෙනස් විදිහ පදයක්. චතුත්ති ඒකවචන පදේ ආය කියලා කොටසක් කලාතුරකින් යෙදෙනවා චතුත්තියේදී. චතුත්ති ඒකවචනයේදී ඒක බහුලව යෙදෙන්නේ නැහැ. යෙදෙන තැන් තියෙනවා. නමුත් බහුල යෙදීම උස්ස කියලා කොටස එකතු වෙනවා. එතකොට බුද්ධාය බුද්ධස්ස කියති. හැම තැනම ඒ බුද්ධාය කියලා යොදන්න බෑ. බුද්ධස්ස කියලා යොදන්න ඕන තැනුත් තියෙනවා. හැම තැනම බුද්ධාය කියලා යෙදෙන්නේ නැහැ. ඒකයි මම ඉදත් කිව්වේ නමම බුද්ධාය කියන ඒ ප්‍රයෝගයේ බුද්ධ දේශනාවේ යෙදෙන්නේ නැහැ. ඒක වෙන්න ඕන නමම බුද්ධස්ස කියලා මම ඒ ව්‍යාකරණ පොත්වල කියලාම තියෙනවා ඒක. එතකොට නමෝ බුද්ධස්ස. ඒ නමෝ යෝගයේදී බුද්ධස්ස කියලායි යෙදෙන්නේ. ආය ප්‍රත්‍ය යෙදෙන්නේ නැහැ කියලාම කියලා තියෙනවා. එතකොට ඒ වගේ තැන් තියෙනවා. අපි ඒ අඳුනා ගන්න ඕන කොහොමද මේක හරියට යෙදෙන්නේ කියලා. හැම තැනම අපිට ඒ අපිට හිතෙන එක දාන්න බෑ. පද දෙකක් තිබුණාටම හැම එකම දාන්න බෑ. හරි. එතකොට ඊ තේරුම වෙලින්දාට චතුත්ති ලැබීම ගැන කියවෙන වෙලින්දාට කියද්දි ලැබීමක් හංගවන අවස්ථාව. ඊළඟ එක එහෙමනම් කවුද ඊළඟට? හරි. එහෙමනම් 13 එක එච්චර තියෙන්නේ. චතුත්ති චට්ටි බහුවචන දෙකීම තියෙනවා. තේරුමක් කියමු බලන්න ඉක්මනට.
මේකක යන්ත චතුත්ති චට්ටි ලේකක යන්ගේ
යන්
යා
යා යන් ගෙන්ද
යන්
ගේ අයිතියක් ගැන කියවේ. හරි. එතකොට ඊළඟට කවුද? හේතු වෙන්න තිබුණාට පිටිපස්සට යන්නත් හොඳ නෑ නේද? ඒ නිසාද? මේ කවන්නේ අර ඉතින් පහසුවක් තියෙනම් අපිට ඉතින් අර වෙඩි හිටියේ පහසු දැනගෙන ඉන්නවා නම් ඉතින් ඒකට මොකුත් කියන්නත් බෑ. කොහොමරි කමන්නේ. හරි. ඊළඟට එහෙනම් 15 වෙනි එක.
ගෝපාලේ තපියා කරමු. ඒක වටිනවා. ගෝපාලේන ගෝපාල්ලා විසින් ගෝපාල්ලා කරමු.
ඊළඟට. හරි. දෙවෙනි එක.
දෙවී දුතියා බහුවචන.
ඔව්.
දෙවියන්.
හරි. ඊළඟට හරි. 17 වචනෙත් කියලා. හත පාදම්. හරි. තේරුම කොච්චර හිතන්න ඕනේ දැන් ဒုတိය විභක්තියේදී මේ පාදයමයි. ඒකනේ මම කිව්වේ ප්‍රථම ဒုတိය දෙකේම එක විදියට යෙදෙන්නේ කියලා. පාදය පාදයෝ ဒုတိය විදිහට පාදය පාදයන්. හරි. ඊළඟ එක 18 කියන්න බෑ. ලේසි එක. ඊළඟට
දහ නමය කස්සකා
කියන්නේ මනුස්සා
කියන්නේ
ප්‍රථම
ඒකෝචන
මේක බහුවයි
තේරුම්
කාශ්‍යකා කියන්නේ කම් ගෝවියක් නේ ගෝවියෝ
එතන විතරද යදී දෙන්නේ
නෑ
ප්‍රථම බහුවචන විතරද
නෑ ඒ මේ
ගොවියා කෙරින් කියලා කියන්න පුරුදු වෙන්නේ ගොවියා කෙරින් ගොවියා ගෙන් හරි ඉවරයි නේද? අපව ඇති දැන මේ ටික නම් අනිත් පැත්තට එකක් දෙකක් හැමවම නැතත් කීප දෙනෙක්ගෙන් මම අහනවා. දෙවෙනි එකේදී ස්වාමීන් වහන්සේ පස්වෙනි එක කියන්න පුළුවන් මේ විභක්තියයි වචනයයි කියලා ඒකේ පාළි එකක්.
රජුන්ගේ
කියලා තියෙනවා.
රජුන්ගේ කියන්නේ
චට්ටි බහුවචන
චතුත්ති
කිනු අනේ මෙතන සිංහලයේදී වෙනස් වෙනවනේ අටවෙනි එක හී කියලා සිංහලයේ යෙදෙද්දී හී කියලා යෙදෙද්දි ධර්ම යෙහි කියලා කියද්දි සිංහලේ හියන්න දැන් අර කොලේ ළඟට ගත්තත් කමන්නේ නැහැ දා දුන්නේ ඒක. ඒකේ මම පෙන්නලා තියෙනවා මම විභක්ති වලේ සිංහලේදී කියවෙන විදිය ගැනත් ටිකක් කිව්වා. දැන් සිංහලේදී අපි ඒ ටික ඉස්සලා හොඳට හුරු කරගන්න ඕන. එතකොට පැටලෙන්නේ නැහැ. දැන් හී කියලා ආවොත් එහෙනම් මම ඒ ටික කිව්වා මතකයි. හී කියලා આવොත් මත කියලා આવොත් කෙරෙහි කියලා આવොත් ඒ වගේ තැනක ඉන්නේ සප්තමී පදයක්. එතකොට මෙතන ධර්ම යෙහි කියලා කිව්වොත් මෙතන සප්තමී ඒකවචන. එතකොට අපි ඒක කියනවා ධම්මේ ධම්මම්හි ධම්මේ ඔව් ධම්මස්මි කියලා. ඊළඟට අපි සද්දානන්දයන් මට දීලා නවත්තමු. ඇති අනිත් අයට පස්සේ මේ මීට බලාගන්න නැත්නම් අපි තවම දිනනවා. නවවෙනි එක.
සංයාවි.
ඔව්. තේරුම ඒ විභක්තිය වචනේ.
චක්ටි ඒක වචනේ.
ඔව්. කොහොමද කියන්න ඕනේ එතකොට? අපිට කෙටියෙන් මතක තියාගන්න ඕනේ මේකේ ආසන්න වශයෙන් ඔව් සංගස්ස මේ කෑල්ලයි එකතු වෙන්නේ චුට්ටක් ඒක මතක තියාගත්තම පුළුවන් ඕක මහා ලොකු මේ විද්‍යාවක් නැහැ අතරම මේ ටිකේ අපි මුල් කාලේ ටිකක් ඉතින් අමාරුවෙන් අපිත් මේක තේරෙන්නේ නැහැ මුල් කාලේ කාලයක් ටික කාලයක්
කරලා සංගස්ස බහුවචන
නේ සංඝයාගේ කියලා කියදී ඒක වචනයි සංග කියලා කියන්නේ සමෝහාර්ථවාචී පදයක්. සමෝහයක් හැඟෙව්වට ඒකේ ඒකවචන බහුවචන ભેදයක් තියෙනවා. දැන් සිංහලෙත් ඒ වගේ තියෙනවා වචන.
දැන්
සංඝ ඔව් සංඝයන්ගේ කියලා තමයි කියන්නේ. එහෙම යෙදෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. දේශනාවේදී නම් යෙදෙන්නේ නැහැ. උදේ සංඝානන් කිය.
සත්‍යමී ඒකවචනයක්
කියන්නේ.
සමෝහයක්
නේ ඒ වෙන කතාවක්. මේකේ සමෝහාර්ථ වාචී කියලා වෙනම පද ටිකක් තියෙනවා. දැන් උදාහරණයක් විදියට දැන් ජනයා කියන එක සිංහලයේදී ජනතාව කියලා එක වචනෙන් තියෙනවා. ජනතාව එමතිය. තේම පිරිස කියලා කියනවා. පිරිස කියද්දි ගොඩ දෙනෙක් කියවෙන්නේ වුණාට පිරිස කියන්නේ ඒක වචන. පිරිස් කියලා තමයි කිය බහුවචන. පිරිස පිරිස්. තේම එතකොට ඝණය ඝණ කියලා කියනවා ඝණය කියලා කියන්නේ සමූහ ඒක වචන පදයක් ඝණ කියලා කියන්නේ ඒකේ බහුවචන සමූහ ගොඩක් හරි ඒවා ඇති දැනට. එහෙමනම් දෙවෙනි එකට යමු. අපි ඇති දැනට පළවෙනි එක ගැන කතා කරලා. එතකොට පුරුෂ ශබ්දයට සමානව තව වර්ණගෙන පද ටිකක් තියෙනවා. මේක ඇත්තටම දැන් භාෂාවේ අපිට ඒ හුරු වෙන්න හොඳම දේ තමයි මේ පොඩ්ඩක් මේ මුල් ටික ටිකක් උත්සාහයෙන් මේ ටික මතක තියාගන්න. එතනින් පස්සේ එහෙම ලොකු උත්සාහයක් ගන්න ඕන නැහැ. ඒ නිසා ඉතින් මුල් ටික චුට්ටක් පිරිස මේ පාඩම් කරන් ටිකක් උත්සාහයක් ගන්න. දවසකට විනාඩි 15ක් කරා නම් ඒකයි මම ඉදත් කිව්වේ. දවසකට විනාඩි 15 ගානේ හැමදාම කළා නම් දැන් අද වෙද්දි දැන් මාසෙකට පස්සේ නේ. ඒක සෑහෙන කාලයක් තියෙනවා. ඒ නිසා ටික ටික එහෙම කරා නම් ඇති. මේ මහා ලොකුවට දවසකට ඈ
පන් දෙවුන කාලේ නරඹෙන්නේ.
මේ ඒක නිසා අපි ටිකක් ඔකේ යෙදෙනවා නම් අමතක වෙන්නෙත් නෑ. ඕක මහා ලොකු දෙයක් නෙවෙයි දැන්. යෙදීමෙන්ම තමයි ඒ ටිකේ භාවිතය හුරු වෙන්න ඕන. කියවලා චුට්ටක් හුරු වෙන්න ඕන. දවසකට චුට්ටක් නිකන් කියවලා බලන්න. එතකොට මේ විභක්ති ටික හුරු වෙනවා. සිංහල තේරුමත් එක්ක කියන්න ඕන දැන්. පුරිසෝ පුරුෂයා. පුරිසා පුරුෂයෝ. හේ පුරිස පුරිසා. එම්බා පුරුෂය. එහෙම නැත්නම් භවත් පුරුෂය. භවන්තෝ පුරිසා. භවත් පුරුෂයිනි. තේම ඔය විදිහට ඉතින් ටිකක් කියවනවා. එහෙම නිකන් කියවලා හුරු කරගන්න. හරි. එතකොට ඉතින් මේක එච්චර අමාරු වෙන්නේ නැහැ. දැන් Tamanට ඊට පස්සේ කාලෙක තේරෙයි මේ ටික ඉගෙනීමේ කොයිතරම් වටිනාකමක් තියෙනවද කියලා. මොකද Tamanට දහම් ගැටලුවක් ආපහම දැන් මේ කාලේ ලොකු උපකාරයක් තියෙනවා. අර චට්ට සංගායනාව ටික තියෙන්නේ පාලියෙන්. අපිට ඕකේ දෙයක් හොයන්න පාලි භාෂාවේ දෙනීම අවශ්‍යයි. දැන් නිලංකදිත් ඒ වගේ දැන් අවස්ථා ගානකදී මට සමහර ලාවට කියනවා දැන් අසුවල් එක දැනගන්න ඕන මෙහෙම එකක් දැනගන්න තියෙනවා කොහොමද ඒක කොහෙද තියෙන්නේ කියලා. ඉතින් මං ගිහිල්ලා ඉතින් ඒකේ සර්ච් කරපුවම බොහෝම ඉක්මනින් තියෙන තැන අපිට හොයාගන්න පුළුවන්. ඉතින් දහම් ගැටලුවක් ආවත් එහෙම නැත්නම් විනය ගැටලුවක් ආවත් ඒක ඉක්මනින්ම හොයාගන්න පුළුවන්. ඒ තියෙන තැන අපිට එක වචනයක් හරි මතක නැණ. එක වචනයක් මතකයි නම් ඒ දේශනාවට අදාළව අපිට ඒ තියෙන තැන හොයාගන්න පුළුවන්. සිංහල වචන කිව්වට ඊට අදාළ පාලි වචනේ හොයාගෙන ඒකෙන් හොයන්න පුළුවන්. ඒක නිසා අපිට ඇති වෙන ගැටලු විසඳ ගන්න, Tamante dinida ඇති වෙන ගැටලු විසඳ ගන්න ලොකු උපකාරයක් තියෙනවා. ටිකක් ඒ ටික දැනගෙන ඉඳීම. ඒක නිසා ඉතින් අර චුට්ටක් ඉතින් මුල් කාලේ අපි යෙදෙමු පොඩි උත්සාහයක් අරගෙන ඉතින් දවසේ නේද? පැය 24. එතකොට 96න් එකක් නේ විනාඩි 15ක් කියන්නේ මුළු දවසේ නේද? 96න් පංගුවක් පැය කාලා කියන්නේ. ඒ නිසා ඉතින් එහෙම පොඩි වෙලාවක් වින් කරගෙන හැමදාම ටික ටික බලමු. එතකොට ඔක හරියනවා. නැත්නම් ඉස්සරහට යද්දි තව ටිකක් අමාරු වෙනවා. මොකද ඉතින් අලුතෙන් කොටස් ටික ටික එකතු වෙනවානේ. මට විස්තර කරන්න පුළුවන්. විස්තර කළාටම අපිට ඔක්කොම ධාරණ වෙන්නේ නැහැ. තව ටිකක් අපි බලන්නත් ඕන. හරි. ඊළඟට එහෙමනම් මේ ටිකත් නිකන් කියවගෙන තියාගන්න හැමෝම. මේ තියෙන ඉතිරි පද ටිකත් මේ පදත් මේ බුද්ධ ශබ්දේ වගේම වර්ණගෙන්නේ කියලා දර වශයෙන් මතක තියාගන්න. කියන්නේ කටපාඩම් පිළිවෙලට කටපාඩම් තිබීම මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ පදේ කියපුවාම ඒකෙන් අපිට සිංහල අර්ථය කියන්න පුළුවන්කමයි. දැන් ගොඩාක් තියෙන වචන අපිට හුරු වචන ඒ වගේම සිංහල භාෂාවට සමාන තේරුම් තියෙන වචන. දැන් ධම්ම කියලා කියන්නේ ධර්මය. සංඝ කියලා කියන්නේ සංඝයා. මනුස්ස කියන්නේ මිනිසයා. ඒ දේව කියන්නේ දෙවියා. ඉතින් සිංහල වචනෙට බොහෝම සමානයි. අපිට මේකේ අර යෙදීම විතරයි පොඩ්ඩක් විභක්තිවල යෙදීම විතරයි චුට්ටක් හුරු කරගන්න තියෙන්නේ. ඒක ටිකක් හුරු කරගත්තාම ඉතින් පාලි භාෂාව කියන්නේ අමාරු නැහැ. දැන් සිංහල කෙනෙකුට පාලි බැයි නම් ඇත්තටම අපි ඒකට උනන්දුවම අධිකම මිසක් නැත්තම් සිංහල කෙනෙකුට පාලි ඉගෙන ගන්න අතිශයින්ම ලේසි. මොකද සිංහල භාෂාවට ගොඩක්ම ළඟ භාෂාවක්. මොකද පාලි සංස්කෘත භාෂාවන් වලින් තමයි සිංහල භාෂාව පෝෂණය වෙලා තියෙන්නේ. ඒ නිසා ඉතින් සිංහලයේ තියෙන වචන බොහොමයක් පාලි සංස්කෘත වචන. ඒ නිසා ඉතින් ටිකක් අපි උනන්දු වෙන උඩට තියෙන්න පුළුවන්. හරි.
දෙවියෝ කතා කරන්නේ පාලි
වලින්. ඔව් එහෙම කතාවක් කියලා තියෙනවා. බ්‍රහ්මයෝ කියන එක කියලා තියෙනවා.
ඔය දෙමනේ.
හැමෝම කියන කතාව නෙවෙයි එතනත් කියන්නේ. බහුතරයක් දින. ඔව් බහුතරයක් දිනා කියලා කියන කතාව. ඒ දැන් ඒ සමහර විට ඔය AI කියපුවා දැන් වැඩිපුර ඇත්තරම බ්‍රහ්ම ලෝකේ ඉන්නේ මේ කාලේ හැටියට අපිට දල වශයෙන් හිතන්න තියෙන්නේ බෞද්ධයනි. එතකොට පාලි භාෂාව තමයි වැඩිපුර පාවිච්චි වෙන්නේ. ඔව් ඒ වගේ තමයි. දැන් ධර්මය තියෙන නිසා අපි කතාවට කියනවා ලංකාව කියලා කියන්නේ බෞද්ධ රටක් කියනවා. ඉතින් එහෙම වුණාට 100% බෞද්ධද? නැහැ නේ. බෞද්ධ රටක් කියලා අපි කියන්නේ. ඉතින් ඒ වගේ තමයි. අර්කෙදිත් කියන්නේ බොහෝ පිරිසක් කියන එකයි. හැමෝම කියන කතාව නෙමෙයි. හරි ඊළඟට ඊනම් ක්‍රියා විභාගය. ඊට කලින් දෙවෙනි එක අපි කිව්වේ නැහැ නේද? හරි දෙවෙනි එකේ අපි වාක්‍ය කීපයකුත් කියාගෙන යමු. තුන්වෙනි එක අපි ස්වාමීන් වහන්සේගෙම පටන් ගමුද? කමන්නේ. ඔව්.
බුදුන් වහන්සේගේ ධර්මය.
එතකොට මුලින් තියෙන චට්ටි පදයක්, දෙවෙනිට තියෙන ප්‍රථම පදයක්. බුදුන් වහන්සේගේ ධර්මය. ඊට පස්සේ 10 වෙනි එක
මන්ජස්නේ කුමාරයා
ඇඳ මත කුමාරයා කියලා කිව්වත් ඇඳ උඩ කුමාරයා කිව්වත් ඒ අර්ථයමයි. ඇඳෙහි ඇඳ උඩ ඇඳ මත කියලා අපිට ඒ අර්ථ තුනම මේකෙන් එනවා. ඇඳ කෙරෙහි කියන එක ගැලපෙන්නේ නැහැ මතින්. දැන් අපි සාමාන්‍යයෙන් යෙදෙන්නේ
ආලේකට.
එහෙම නැහැ. හරි. අපි සාමාන්‍යයෙන් සිංහ බොහෝ විට අපි මේ කෙරෙහි කියන පදය පණ තියෙන ඒවට තමයි අපි වැඩිපුර සිංහල භාෂාවේදී යොදන්නේ. දැන් අපි කියනෝනේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදි. ඒ වගේ. එතකොට ඒකේ සත්වමේදී කෙරෙහි කියලා යෙදෙනවා. ඊළඟට සදානන්ද ආස්ම 8 වෙනි එක
දීප
කියලා පහනටත් කියනවා දිවයිනටත් කියනවා කැමති අර්ථයකින් කියන්න. බූපාලානම් කියන්නේ චට්ටි බහුවචන පදේ. එතකොට රජවරුන්ගේ දීපා කියලා කියන්නේ ප්‍රථම බහුවචන පදේ. දිවයින. හරි. ඊළඟට
මෙහෙම
කියන්නේ රජවරුන්ට දිවයි දෙනවා. මේකේ එකයි අර කිව්වේ. ඒකයි අර අර්ථ අපිට මේ ඔක්කොම වෙනස් විදිහට කියන්න පුළුවන්. නමුත් මේ දැන් වාක්‍යයක් සම්පූර්ණ නැතුව අපිට හරියටම අර්ථය දෙන්න බැහැ. නැත්තම් ඕක අපිට කියන්න පුළුවන් දීපා කියලා පංචමියෙන් කියන්න පුළුවන් රජවරුන්ගේ දිවයින් වලින්. එහෙම කියන්නත් පුළුවන්. ඒක නිසා මේ දිවයින් වලින් කවුරු හරි ආවා. ඉතිරික වාක්‍ය තිබ්බොත් තමයි අපිට වාක්‍යයේ අනුව තමයි පදේ අර්ථය සම්පූර්ණ නැෙන ක්‍රියාපදයක් නැහැ නේ. ඒ නිසා අපිට අර්ථය සම්පූර්ණව තේරුම් ගන්න බෑ මේක. ඊළඟ එක එහෙමනම් 14
බෝපාස් අස්සු
අශ්වය. හරි. ඉතින් බෝපාලස්ස කියන්නේ චට්ටි ඒක වචන පදේ මෙතන. හරි. ඊළඟ එක 5 වෙනි එක.
මේක මේ මනස. ගවෙහි
මිනිස්සු නෙවෙයි. මිනිස්සු. ප්‍රථම බහුවචනේ.
ගවෙහි
මිනිස්සු. 6 වෙනි එක.
අස්සන පාද. අස්සන අස්වැයන්ගේ පාදයෝ.
පාද කිව්වත් හරි. පාදයෝ කියනකට වඩා පාද කියලා තමයි යොදන්නේ. පාදය පාද. හරි. නවවෙනි එක.
පාසානේ සීහෝ. ගලෙහි සිංහයා.
ඔව්. ගල මත කිව්වත් හරි. ගල මත සිංහයා. 11 වෙනි එක. මම දැන් කාටද කියලා කියන්නේ ඊළඟට දැනගන්න ඕන. ඉර හරි 13 ගස් වලද ගස් මත ගස් උඩ ඉතිරි වුණාද ආයි හරි එහෙනම් 10 වෙනි එකම කියන්න. 12. 12 කියන්න.
දීපස්ස ආලෝකෝ.
පහන.
පහනේ ආලෝකය.
හරි. අනිත් පැත්තිනුත් අපි 1-2ක් කියලා යමු. ඒ පැත්තට ටිකක් වැඩි අවධානය තියාගන්න පස්සේ කාලෙදී. මොකද මේ සිංහලෙන් පාලියෙන් සිංහලට නගනවට වඩා සිංහලෙන් පාලියට නගන එක සමහර විට නොහුරුයි පිරිසට. ඒ අමාරු වෙන්නේ අතරම අපි අර භාවිත වචනවල සිංහල භාවිතයත් දැනීම අඩු නිසා. සිංහල දැනීමත් අඩු නිසා තමයි මේ හේතුව. ඒ නිසා දැන් අපිට අතරම ප්‍රායෝගිකව වැඩිපුර වමනා වෙන්නේ මුල් කොටස. පාලියෙන් සිංහලට නගන්න. මොකද අපි දැන් සාමාන්‍යයෙන් පාලි පොතක් බලලා තේරුම් ගැනීමනේ අපේ අරමුණ. ඒ නිසා මේ පැත්ත තමයි අපිට වැදගත් වෙන්නේ. අපි හැබැයි අනිත් පැත්තත් පුරු වෙන්න ඕන. ඒක අපි මම ඒකට ලොකු බරක් දැනට දෙන්නේ නැත්තේ අපේ මූලික අරමුණ අරක නිසා ඒකට වැඩි බරක් තියාගෙන යන්න. හැබැයි පස්සේ අපි මේක ගැනත් වැඩිදුර කතා කරනවා. හරි. දැනට එහෙමනම් ආපහු 3 වෙනි එක.
සිහස
ශරීරය. එතකොට ප්‍රථම ඒක වචන සාමාන්‍ය ශරීරෝ කායෝ කිව්වත් හරි.
කායෝ
ඊළඟට හත් වෙනි එක. මිනිසා. එතකොට ප්‍රථම ඒකවචන. ප්‍රථම ඒකවචන. දැන් මිනිසා කියද්දී ප්‍රථම ඒකවචන.
මනුස්සෝ.
මංචස්මින් එහෙම නැත්නම් මංචේ මනුස්සෝ. මංචම්හි මංචස්මින් එක්කෝ හරි කමන්නේ. මංචේ මංචම්හි මංචස්මින් මනුස්සෝ මනුෂ්‍යයා. ඊළඟට සද්ධානන්ද රසමත් දෙකක් කියමු බලන්න. 15 මාර්ගයෙහි යෙහි කියලා කියද්දි කියන්නා කියද්දි විභක්තිය සත්තමි. අශ්වයෝ කියද්දි ප්‍රථමා බහුවචනයි. මාර්ග කියන පදේ මග්ග පාලි වචනේ නේ. එතකොට කොහමද සප්තමී එක වචනේ? නෑ නෑ, මාර්ගයෙහි සප්තමී එක වචන. මග්ගේ වෙන්න පුළුවන්, මග්ගස්මින් වෙන්න පුළුවන්, මග්ගම්හි වෙන්න පුළුවන්. එතකොට ප්‍රථමා බහුවචනේ මනුස්ස කියන පදේ අස්ස පදේ. බහුවචනී ප්‍රථම බහුවචනී. ඔව් අස්ස. අස්සෝ අස්ස. ඒක ටිකක් කියලා හුරු වෙන්න ඕන දැන්. ඒ තියෙන වචන ටික අරගෙන එක වචනයක් අපි දැන් කියලා හුරු වෙනවානේ. manussෝ manussා, හේ manuss manussා, manussා manussං manussේ. ඒ විදිහට. ඒ විදිහටම අනිත් පද චුට්ටක් කොලේ බලාගෙන කියලා හුරු වෙනවා. තේරුණාද? දීපෝ දීපා, හේ දීප දීපා, දී භවන්තෝ දීපා. ඒ විදිහට කියලා හුරු වෙනවා. එහෙම ටිකක් හුරු වුණාම ඒක පැටලෙන්නේ. එහෙම ටිකක් කොලේ බලාගෙන හරි කියන්න හුරු වෙන්න මේ අනික් වචන කීපයක් දාලා අර කෙලවර විතරක් වෙනස් කරලා කියනවා. එතකොට කියලා හුරු වුණාම ඒක කටට හුරු වුණාම හරි. හරි. ආයස්මත් එකක් කියමු බලන්න. හතර ගමි. ඕකේ අපිට සම්බන්ධ අර්ථයක් ගන්නත් පුළුවන්, සත්ත්වමී අර්ථයක් ගන්නත් පුළුවන්. ගමට අයිති ළමයි කියන අර්ථයෙන් සම්බන්ධ අර්ථයක් චට්ටියෙන් කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගමෙහි ළමයි කියන අර්ථයෙන් ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් බොහෝ විටක සත්ත්වමීන් තමයි කියන්නේ. ළමයි බහුවචනෙ තියෙන්නේ. විභක්තිය ළමයි කියද්දි
ප්‍රථම
බහුවචනෙ. එතකොට
කුමාරස්
ප්‍රථම බහුවචනෙ කියාගෙන යමු බලන්න. ප්‍රථම පද දෙක
කුමාරෝ
කුමාරස් දෙවියන් කුමාරෝ කුමාරා
කුමාරා
උදාරක කියන්න පුළුවන්. එතකොට වාක්‍යෙන්නේ කොහොමද? ගාමි එහෙම නැත්නම් ගාමස්මින් කුමාරා. ගාමස්මින් කුමාරා. ගමෙහි ළමයි. කුමාරයෝ ළමයි. ධාරකා කියන්න පුළුවන්. ඒ විභක්ති ටික චුට්ටක් අපි හුරු කරගමු. එතකොට ඔච්චර අමාරු නෑ. මේ එක දවසක් හරියට බැලුවා නම් පැයක් විතර. එක දවසින් ওই ටික ගොඩක් හුරු කරගත්ත හැකි. එක දවසක් ටිකක් වෙලාවක් අරගෙන පැය භාගයක් විතර ටිකක් බලන් ගියා නම්
හුරු වෙන එක තමයි වෙන්නේ.
තව කල් තියෙනවා කියන්නේ. මේ සති මම යද්දිත් කියලා ගියේ නේද දිනපතා ටිකක් බලන්න කියලා. දැන් තව දැන් ඔය කිව්වට ඉතින් තව දැන් සති දෙකක් තියෙනවනේ ඉන්න කියලා ඉතින් මුල් දවස් ටික ඉන්නවා. ඊට පස්සේ දැන් අන්තිම සතියෙත් හිතෙනවා තව ඉතින් සතියක් තියෙනවනේ අන්තිම දවස් දෙක තුනේ බලලා තියෙනවා කියලා නේද. අන්තිමට ඉතින් මේ අද හවස වෙන තියෙන්නේ හවසම බලනවා කියලා. ඒකනිසා ඉතින් මේ අපේ අර ඒ පැත්ත දැන් අපි මේකෙද හිතන්න හොඳ නැහැ. දැන් අපි ගිහි කාලේ ඉගෙන ගත්තා වගේ ඉගෙනීමක් නෙමෙයිනේ දැන් කරන්නේ. ඒක නිසා ඉතින් අර ධර්මයේනි මං ඉගෙන ගන්න කියලා ඉතින් හිතලා හිත සකස් කරගෙන ටිකක් උනන්දුවෙන් බලවා
තියන්නේ.
ඒක නිසා ඉතින් ඒ ඇත්තටම අපිට මේ දැන් කතා කරද්දී දැන් මේකෙදී අපිට ලොකුවට ධර්ම කාරණා නොයදුනාට දෙවෙනි පොතේදී හිම ආචාර්යතුමනි දෙවෙනි පොතේදී හිමනම් ගොඩාක්ේ ත්‍රිපිටකයෙන්ගත් උදාහරණමයි පෙන්වලා තියෙන්නේ. මේකේදී සරල වාක්‍ය ආරම්භ තිබුණාට. දැන් මොකද මේකට එහෙම සරල වාක්‍ය ගන්න අමාරුයි. මොකද සංදි සමාස ඒ වගේ කොටස් තියෙන දේශනා පාඩ තමයි තියෙන්නේ හැමතැනම. කියන්නේ සංදි සහිත වාක්‍ය තමයි බොහෝ විට තියෙන්නේ. දැන් සංදි තේරෙන්නේ නැති නිසා සංදි වෙන් කරලා තමයි මේ පොත හදලා තියෙන්නේ. ඒ නිසා මේ බුද්ධ දේශනාවෙන් උපුටා ගැනීම ගන්න අමාරුයි මුලින්ම. තේරෙන්නේ නැහැ. ඒ සංදිවෙන් කරගන්න කොහොමද තේරෙන්නේ? දැන් මේ ටික කියාගන්න තමයි අරකට. ඒ නිසා මේ ටික හුරු කරගෙන ගිහිල්ලා ඊට පස්සේ බුද්ධ දේශනාවෙන් අරගෙන විස්තර කරනවා. ඒක නිසා ඉතින් මේ දෙවෙනි පොතට වගේ යද්දී බොහොම අපිට ධර්මයේ සම්බන්ධ කරුණුත් කියවෙනවා. ඉතින් අපිට ඒ තැනුත් අපිට කතා කරගෙන යන්න පුළුවන්. උපදේශ ආදී තියෙන නිසා. හරි. එහෙමනම් ඊට පස්සේ ක්‍රියා විභාගයේ තියෙන්නේ අපි ඇති දැනට මේ ටික ඉතිරි ටික ටිකක් හොඳට බලලා තියාගමු. අපි මේ ඊළඟ අභ්‍යාසෙත් පුළුවන්ද කරන්න පුළුවන්ද කියලා චුට්ටක් බලලා අදට නවත්තමු එහෙම නොත්. කමන්නේ නැද්ද තව ටිකක් ඉස්සරහට කරගෙන යමුද? මාරු. තව ටිකක් ඉස්සරහට කමන්නේ නැද්ද? නමේට ළඟ තුන්වෙනි අභ්‍යාසෙත් ඉවර කරන්න වගේ අදහසක් මට තිබුණා. බහුතර කැමැත්ත අනුව සනස කමන්නේ නැද්ද? එහෙනම් අපි ක්‍රියා විභාගය ගැන කතා කරන්න තියෙන්නේ. එතකොට ක්‍රියා විභාගය කියන එක අපි මේකත් ඇත්තටම කලින් කතා කළා. ඒ නිසා ලොකු විස්තරයක් කරන්න අවශ්‍ය නැහැ. වාක්‍යයක අනිවාර්ය අංගයක් තමයි ක්‍රියාපදය කියලා කියන්නේ. දැන් වාක්‍යයක අර්ථය ගන්න නම් අපිට දැන් කලින් ආපු වාක්‍යවලත් ওই ප්‍රශ්නේ ආවේ එකයි. ඒ ක්‍රියාපදයක් නොතිබෙන හින්දා. ඒක නිසා ක්‍රියාපදයක් කියලා කියන්නේ වාක්‍යයක අනිවාර්ය අංගයක්, ඒකේ අර්ථය හරියට වැටහෙන්න නම්. ඒ නිසා තමයි ඇතැම් ක්‍රියා වාක්‍යවල අපි ක්‍රියාපදයක් අතින් දාලා අර්ථ ගන්නවා. ඒකට අපි කියනවා අධ්‍යාහාර කරනවා කියලානේ. උදාහරණයක් විදිහට අපි කියනවා මේ ගසක් කියලා. මේ ගසක්. එහෙම නැත්නම් මේ ගසකි කියලා කියනවා. එහෙම නැත්නම් මේ ගසක් ය කියලා කියනවානේ. ඒ තැනකත් අපි ක්‍රියාපදය වෙයි කියන ක්‍රියාපදය හිතින් ඒ කියන්නේ අතින් දාලා කියන්න ඕන. පාලි භාෂාවෙත් එහෙම තැන තියෙනවා. එහෙම වෙන්නේ වාක්‍යයක ඔය සිංහලේදී නම් වෙයි කියන වෙයි සහ ඇත ඒ කියන වගේ ක්‍රියාපද කීපයකදී තමයි ක්‍රියාපදේ නැතුව වාක්‍ය තියන්නේ. පාලි භාෂාවෙත් එහෙමයි බොහෝ විට. හූ ධාතුව, භූ ධාතුව මේ කියන ඒවා, ඒ වගේම අස ධාතුව. අස කියන්නේ අස කියන ඒ හූ කියන ධාතුව මම කලින් ටිකක් කාරණා කිව්වා. ඒ හූ කියන ධාතුවෙන් තමයි හැදෙන්නේ හෝති, හොන්ති මේ කියන ක්‍රියාපද. වෙයි කියන එකයි තේරුම. එතකොට තව කිව්වා භූ කියලා ධාතුවක් තියෙනවා. ධාතුව කියන එක තේරෙන ඇති ක්‍රියාවක මූලපදය, ක්‍රියා මූලය. ඒ ගැනත් අපි ටිකක් කතා කරන් කලින් නේද? එතකොට මේ ක්‍රියා මූලය, එතකොට මේ භූ කියන ධාතුවෙන් හැදෙන පද තමයි භවති, භවಂತಿ ඒ කියන පද. ඒකේ තේරුම වෙයි කියන එක. ඒ වගේම අස කියලා කියන්නේ ධාතුවක්. ඒ අස ධාතුවෙන් හැදෙන පද තමයි අත්ති, සම්ති කියලා කියන්නේ. අත්ති කියන්නේ ඇත. සම්ති කියන්නේ තේකී බහුවචනේ ඇත. එතකොට ඔන්න ඔය පද තියෙදි බොහෝ විට ක්‍රියා ඒ ඔය ටික ඔක්කොම ක්‍රියාපද. ඒ ධාතුවක් කියලා කියන්නේ ක්‍රියා මූලයෙන්. එතකොට ඒ වගේ හැදෙන ක්‍රියාපද තමයි දැන් කිව්වේ. එතකොට මේ ක්‍රියාපද යෙදෙන්න ඕන ඇතැම් තැන්වල වාක්‍යවල බුද්ධ දේශනාවේ මේ ක්‍රියාපදේ නැතුව දේශනා කරලා තියෙනවා. එතකොට මේ ක්‍රියාපදේ නැති වුණාට අපි ඒකේ අර්ථය අතින් දාලා ගන්න පුළුවන්. වාක්‍ය තේරෙනවා කියාගෙන යන්ති. තේරෙනවා. එතකොට එහෙම නැත්නම් අනිත් බහුතරයක් යනක ක්‍රියාපදයේ යෙදෙනවා. තව එහෙම ක්‍රියාපදය දැන් වාක්‍ය දෙකක් උපමාවක් වගේ සම්බන්ධ කරන තැනක උපමාවේ උපමේය කියලා දෙකක් තියෙනවානේ. ඒ වාක්‍ය එතකොට සමහර විටක තවත් වාක්‍යයක් තියෙනවා. ඒ වාක්‍යෙම තියෙන ක්‍රියාපදය අනිත් වාක්‍යයටත් සම්බන්ධ කරලා අපි අර්ථ ගන්න ඕනේ. එහෙම තැන් තියෙනවා බුද්ධ දේශනාවේ. අපි ඒවා ඒ තැන් යෙදෙද්දී මම විස්තර කරනවා. මේකෙදි මේ ක්‍රියාපදේ මෙතෙන්නම් දාලා අර්ථය ගන්න ඕන කියලා. තේරෙනවා. එහෙම තැන් තියෙනවා. අපි ඒව ගැන ඒ තැන්වලදී කතා කරනවා. ඒව තේරුම් ගන්න පුළුවන්. ඉතින් ආපුවම තේරෙනවා මේ අසුවල් යෙදීමයි ඒක මෙහෙමයි ගන්න ඕන අර්ථය කියලා. කොහොමත් ඒක නිකන් වාක්‍ය කියාගෙන යද්දී තේරෙනවා මෙතන අඩුවක් තියෙනවා. මේ වාක්‍යයේ මෙතෙන්න අසුවල් පදේ ඉන්න ඕන කියලා. ඒ එන රටාවක් තියෙනවා. ඒ රටාව අපි එතනදී මේ දේවල් යෙදෙද්දී ඉගෙන ගන්න පුළුවන්. එතකොට සාමාන්‍ය මතක තියාගන්න ඕන ක්‍රියාපදේ කියන්නේ වාක්‍යයක අත්‍යවශ්‍ය අංගයක්. අර්ථය දැනගන්න. එතකොට මේ ක්‍රියාපදය කාල වශයෙන් බෙදෙනවා. ක්‍රියාපදයකට කාලයක් තියෙනවා. අතීත කාල, වර්තමාන කාල, අනාගත කාල කියලා. නාමපදවල කාල ભેදයක් නැහෙනේ නේද? දැන් මිනිසා කියපුවාම ඒකේ කාල ભેදයක් නැහැ. අතීතය මිනිසා කියන පදේ අතීත පදේ මොකද්ද එහෙම එකක් නැහෙනේ නේද? ඉතින් ඒක එහෙම කාල ભેදයෙන් බෙදෙන්නේ නැහැ නාමපද. ක්‍රියාපදවල කාල ભેදයක් තියෙනවා. ඒත් එක්කම නාමපදවලත් තිබුණා ඒක වචන බහුවචන ભેදයක්. ක්‍රියාපදවලත් ඒ විදිහේ ඒක වචන බහුවචන ભેදයක් තියෙනවා. වාක්‍යයක රීති ගැන අපි කතා කරද්දී කිව්වා ඒක වචන උක්ත පදයක් තියෙනවා නම් ඒ වාක්‍යයේ ආඛ්‍යාත පදයක් ඒක වචන වෙන්න ඕන. ඒක වචන නම් උක්තය පදේ ඒක වචන නම් ආඛ්‍යාත පදෙත් ඒක වචන වෙන්න ඕන කියලා. නිදිමත වගේ එනවා නම් හේතු වෙන්නේ නැතුව ටිකක් ඉස්සරහට ඇවිල්ලා ඉන්න. එතකොට නිදිමත නැති වෙනවා. හරි. එතකොට ආපහු ක්‍රියාපද බෙදෙන තව පදනමක් තමයි ඊට යටින් පෙන්නලා තියෙන්නේ. නව්වෙනි පිටුවේ පොත බලාගෙන ඉන්නවා නම් වඩා හොඳයි. පොත තියෙනවා නම් ළඟ ඒක බලාගෙන ඉන්න. එතකොට නිදිමත හිමි වෙන්නේ නැහැ. එතකොට නව්වෙනි පිටුවේ අන්තිම හරියට තියෙනවා පුරුෂ ભેදයක් ගැන කියලා. ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ කියලා. එතකොට මේ පුරුෂ ભેදය ප්‍රධානවම යෙදින්නේ ක්‍රියාපදෙත් එක්ක. එතකොට නාමපදේට ඒක ගලපලා අපි කලින් කතා කළා. කොහොමද මේ පුරුෂ ભેදය අනුව නාමපදේ තියෙන්න ඕන කියලා නේ? මතක ඇති. එතකොට මේක බලපාන්නේ ඇත්තටම ක්‍රියාපදයට තමයි ප්‍රධානව මේ පුරුෂ ભેදය වැදගත් වෙන්නේ. ඒ උක්ත පදය අනුව තියෙන ක්‍රියාපදයක් වෙනත් දැන් උදාහරණයකට අපි කිව්වොත් හෙතෙම කියලා කිව්වොත් ඒ පදය අපි කියන්නේ ප්‍රථම පුරුෂ පදයක්. හෙතෙම ප්‍රථම පුරුෂ ඒකවචනයි. ඒ නිසා ක්‍රියාපදයක් තියන්න ඕන ප්‍රථම පුරුෂ ඒකවචනයි. කොහොමද අපි පච්චති කියලා ක්‍රියාපදය ගන්න? පිසිනවා. යනවනම් ගච්ඡති. සෝ ගච්ඡති. හිතීමේ යයි. හිතීම කියන පදේ සිංහලේ බහුවචන පදේ තමයි. ඔහු කියලා කිව්වොත් එහෙම නැත්නම් ඔව්හු. තේරුණාද?
වැචනතර අර මේ බලංගොඩ සාමාන්‍යයෙන් පොතේ ඔහු කියන එකට ඔහු කියලා ගන්න.
බහුවචනේ.
ඔව් බහුවචනේදීත් ඔහු
ඔහු
කියලා යෙදিলা තියෙනවා. එහෙම යෙදීමක් තියෙනවා ඇත්තටම. දැන් හෙතෙම කියන පදේ තමයි සිංහලයේදී ඒ නියම ඒකවචන පදේ. ඔහු කියන එක බහුවචනේ යෙදුණා කියලා මට එහෙම මතකයක් තියෙනවා කියලා තියෙනවා. ඒත් ඒක නිසා ඔහු
කියන්නේ
එහෙම ගම්. ඔව්. ඔව්. එහෙමත්
තියෙනවා.
හරි. එතකොට අපි ඔව්හු කියලා කියමුකෝ නේද? එතකොට තේ පචන්ති. එහෙම නැත්නම් තේ ගච්ඡන්ති. ඔව්හු යති.
තී අන්ති සිත
නීම. එතකොට මධ්‍යම පුරුෂයේදී ත්වං නුඹ. එහෙම නැත්නම් තෝ. එතකොට තෝ යහි. එතකොට ත්වං ගච්ඡසි. ඒ විදිහට මේ වාක්‍ය කියලා හුරු වෙන්න අර කොලේ තියෙන විදිහටම කියවලා හුරු කරගන්න. ඒ වාක්‍ය හයක් කියවලා හුරු කරගෙන ඒ විදිහට ඉතින් නාම උපදෙත් වෙනස් කරලා ක්‍රියාපදෙත් වෙනස් කරලා කියලා බලනවා ටිකක්. තනියෙන් Taman දැන් ඕක නිකන් පොත ඇතුලේ දාලා නම් තියන්න ඉතින් දෙන්න ඕනෙත් නැහැ නේද? මට මෙතෙන් ආපුවම දෙන්න තිබුණානේ. ඒ නිසා ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ ඕක බොහොම ලස්සනට නවලා ඒ විදිහටම ආපහු මෙතන තියෙයි කියලා. ඕක ඉතින් එහෙට මෙහෙට ඇඹරිලා ඇද වෙලා කුණු ගෑවිලා තියනවනේ ඉතින් මම සතුටුයි. ඒ කියන්නේ ටිකක් පාවිච්චි කරලා තියනවා කියලා. ඒක නිසා අර පාවිච්චි කරන්න ඕක. සිරිවංශායස් මහිමත් ටිකක් මහන්සි වුණා ඕක හදන්න ඉතින් ඒ මහන්සියටත් පින් සිද්ධ වෙනවනේ නේද? ඒක නිසා ඉතින් මේ ටික පාවිච්චි කරන්න. හරි. එතකොට මධ්‍යම පුරුෂ බහුවචනයේදී තෙපි එහෙම නැත්නම් තොපි යහු එහෙම නැත්නම් උයහු තුම්හි පචත තුම්හි ගච්ඡත. දැන් ඔය වර්තමාන කාලයේ අපි මේ කියාගෙන යන්නේ වර්තමාන කාලේ. එතකොට මේකේ අර්ථයත් මතක තියාගන්න ඕන. ඉදත් මං කිව්වා මතක විදියට මේ මධ්‍යම පුරුෂයේදී වර්තමාන කාලය කියලා කියන්නේ මේක ප්‍රකාශ දැන් වර්තමාන කාලය කියලා කියන්නේ මේකේ මං ඒ විස්තර ඔක්කොම කිව්වේ නැහැ. ක්‍රියාපදවල විභක්ති කියලා යෙදෙන අවස්ථා අටක් අනුව දැන් තී අන්ති සීත මීම කියන ඒ ටික යෙදෙන්නේ එක අවස්ථාවක. ඒ වගේ යෙදෙන අවස්ථා අටක් ගැන කියනවා. ඒවට කියනවා ආඛ්‍යාත විභක්ති. සිංහලෙත් ඒ වගේ වෙනස්කම් තියෙනවා. දැන් සිංහලේ කාල තුනක් කියලා කිව්වට තව ආශිර්වාද ක්‍රියාව කියලා වෙනම තියෙනවා. ඒකෙදි යහපතක් වේවා ඒ වගේ පදාලුතෙන් එනවනේ. ඒ වගේ පාලි භාෂාවේ තව වෙනම ඔය තී අන්ති සීත මීම කියන ටිකටත් අමතරව අතීත පදයටත් අමතරව අනාගත පදයටත් අමතරව තව වෙනම විභක්තියක් ආඛ්‍යාත විභක්තියක් එහෙම නැත්නම් ක්‍රියා විභක්තියක් තියෙනවා ඒක මේ ආශිර්වාද ක්‍රියාවලට එහෙම නැත්නම් කෙනෙකුට ආශිර්වාද කරන්න එහෙම නැත්නම් අනකිරීමක් කරන්න තේරුණාද ඒකට කියනවා පංචමී ආඛ්‍යාත විභක්තිය කියලා අපි ඒව පස්සේ කතා කරනවා එතකොට ඒකෙදි තී අන්ති සීත මීම කියලා නෙවෙයි යෙදෙන්නේ තූ අන්තු හීත මීම කියලා පොඩි වෙනස්කම් වෙනවා දැන් පචති කියන්නේ යයි කියන එකනේ යාවා යත්වා කියලා කියනවනම් පච ගච්ඡතු ගච්ඡති කියන්නේ යයි ගච්ඡතු යාවා හෙතෙමේ යාවා ඒ විදිහට කියන්නේ දැන් ඒ වගේ දැන් මේකෙදි මතක තියාගන්න තියෙන මේ වර්තමාන කාල විභක්තිය තියෙන්නේ අනකරන්න නෙවෙයි මේක ප්‍රකාශනය තමයි ප්‍රධාන අර්ථය ඒක නිසා දැන් මධ්‍යම පුරුෂයේ අපි අර්ථයක් කියද්දී මේක වෙනස තීරෙන නිසා කියන්නේ දැන් නුඹ එමුනේ අපි තෝ කියලා කියමුකෝ තෝ යහි කියලා කියන්නේ ඒකෙන් අපි කියන්නේ අපි අර සිංහලෙන් කියන වා යන්න කියන අර්ථය නෙවෙයි ඒක අනකිරීමක් එහෙමනම් අපි කියන්න ඕන තුම් ත්වං ගච්ඡ එහෙම නැත්නම් ත්වං ගච්ඡාහි කියලායි අපි වා යන්න කියලා අනකිරීමක් කරනවා නම් කියනවා මෙතන ත්වං ගච්ඡසි කියන එකේ අර්ථය ඔයා යන්න වා යනවනි කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ ඒක ප්‍රකාශන අර්ථයක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම අහනවා ආයෂ්මතුන්ගෙන් මං අහනවා මම මොකක්ද කරන්නේ දැන්? ආවුසෝ අහං කිං කරෝමි? මම දැන් මොකක්ද කරන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා. එතකොට ආයෂ්මතුන් කියනවා බන්තේ ත්වං සිප්පං දේසි. ඔබ වහන්සේ ශිල්පය දෙනවා. තේරුණාද? අන්න ඒ වගේ අවස්ථාවක තමයි මෙන්න මේ වර්තමාන කාල විභක්තිය බොහෝ විට යෙදෙන්නේ මධ්‍යම පුරුෂයේදී. ඒක මේ ඔබ වහන්සේ උගන්වන්නකෝ කියලා ඉල්ලීමකුත් නෙවෙයි. ඔබ වහන්සේ උගන්වාවා කියලා ප්‍රාර්ථනාවකුත් නෙවෙයි. ඒ කරන දේ කීමක්. ඒක බොහෝ විට යෙදෙන්නේ ඒ කෙනා ප්‍රශ්නයක් අහපුවම වගේ. මොන දෙන් අදාළ කෙනා ප්‍රශ්නයක් අහපුවම ඒ කෙනාට අපි උත්තරේ දෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක තමයි මධ්‍යම පුරුෂයේදී වර්තමාන කාලයේ යෙදෙන වෙනස තේරුම් ගන්න ඕන. මේක ප්‍රාර්ථනාවක් හෝ ආශිර්වාදයක් නෙවෙයි. ප්‍රකාශනයක් ගෙනයි කියවෙන්නේ වර්තමාන කාලයේදී මධ්‍යම පුරුෂයේදී විශේෂයෙන්ම. අනිත් ඒවා නම් තේරෙනවා. මේ ප්‍රථම පුරුෂ අනිත් දෙක තේරෙනවා. මේක ටිකක් සමහරට අපහැදිලි. මොකද යෙදීම අතිශයින්ම අඩුයි මේක. මධ්‍යම පුරුෂයේ යෙදෙනවා අඩුයි වර්තමාන කාලයේ මධ්‍යම පුරුෂ පදයේ යෙදෙනවා අඩුයි. අර ආශිර්වාද සම්බන්ධව ආයාචන සම්බන්ධව මධ්‍යම පුරුෂයේ බහුලව යෙදෙනවා. අනකිරීම සම්බන්ධව. ඒ තැනක යන්න යාවා ඒ වගේ දේවල් අපි වැඩිපුර මධ්‍යම පුරුෂයේදී යෙදෙන්නේ. හරි. දුරුත්තම පුරුෂ පද දෙක මම උයනවා. කොහොමද කියන්නේ? මම උයනවා. අපි ඒක මම උයමි කියලා සිංහලෙදී ව්‍යාකරණ අනුකූලව වාක්‍යෙන්නේ. මම උයමි පචාමි අපි උයමු තේජානන්දස් අපි තේරුම් සිංහලෙන් හරි ඒකට එහෙමනම් ඒ ගැන අපි දැනට ඒ ඇති ඒ ගැන විස්තරේ ඒ සංලක්ෂයත් පොඩ්ඩක් කියවමුද බලන්න කියන්න එතකොට දැන් නාමපදයක මූලය නාමපදයක මුල වර්ණගින්න කලින් තියෙන එකට කියන නමක් තමයි මේ ස්වාමීන් වහන්සේ කියන්නේ ශබ්දය කියලා කියනවා. ඔකට ඉතින් තව ව්‍යාකරණ පොත්වල විවිධ නම් තියෙනවා. පාටිපදිකය කියනවා. ඉතින් ඒවා අපිට තේරෙන්නේ නැහැ. දැන් අපි අහලා තුරු නෑ පාටි පදිකය කියන එහෙම නමුත් තියෙනවා. ඒ නාම පදයේ මුල් ස්වරූපය ලිංගය කියලාත් කියනවා. ලිංගය ඇතැම් තැනක වර්ණගින්න කලින්ජ දෙන විදිහට. එතකොට කොහොමත් අපි මතක තියාගමු අපි මේක මූලය කියලා මතක තියාගමු ගුණයද. ඒතකොට ශබ්දයක ප්‍රකෘතිය කියලා තවකට කියනවා නේ. ශබ්ද ප්‍රකෘතිය. ඒ නම් ටික ඕනනම් ඉතින් සටහනක් දාගන්න. ශබ්ද ප්‍රකෘතිය කියන්නේත්, ශබ්දය කියන්නේත්, පාටිපදිකය කියන්නේත් එකම කාරණාව. ඒ වර්ණගින්න කලින් තියෙන ස්වરૂපය. ඕක දැන් අකාරාන්තෙව් වගේ ඉච්චර ඕකේ ගැටලුවක් නැහැ. දැන් ඉකාරාන්තෙව් වගේම අග්ගි කියලා කියන්නේ ප්‍රකෘතිය තමයි. ඒ වගේම ප්‍රථමායක වචනෙත් අග්ගිමයි. එතකොට ඒකේ ඒ වර්ණගින්න කලින් ප්‍රකෘතිය වගේම තමයි ප්‍රථමායක වචනෙත්. දැන් අකාරාන්ත පුල්ලිංග ශබ්දවලදී නම් ඒ වෙනස්. දැන් ශබ්දය එහෙම නැත්නම් ප්‍රකෘතිය පුරිස. ප්‍රථමායක වචනේ පුරිසෝ. වෙනසක් තියෙන්නේ. ඕ යන්නක් එකතු වෙලානේ. අග්ගි වගේ ශබ්දවල වෙන්නේ ඒ සී කියන විභක්තිය ලොප් වෙලා යනවා. විභක්ති ප්‍රත්‍ය එකතු කරලා කපලා දානවා. එතකොට විභක්ති ප්‍රත්‍යට ආදේශයක් වෙන්නේ නැහැ.
පාටිපදිකය.
පාටිපදිකය. අහලත් නැද්ද? ප්‍රකෘතිය කියලා ලියගත්තද? ශබ්දය. ශබ්ද කියලා කියනවා. ඇති.
ශබ්දේ
නාම මූලයට තමයි ඔය කියන නම් ටික. තමන්ගේ භාෂාවේ මේ කිව්වේ මොකක්ද කියලා ඕනනම් ලියාගන්න මේ. විභක්ති ප්‍රත්‍ය එකතු වෙන්න කලින් තියෙන ස්වરૂපය. නාම පදයට විභක්ති ප්‍රත්‍ය එකතු වෙන්න කලින් තියෙන ස්වરૂපය. හරිනේ නේද? එතකොට ක්‍රියාපදයේත් ඒ වගේම තමයි. ක්‍රියාපදයේ ක්‍රියා ප්‍රകൃතියට තමයි ක්‍රියාපදයේ ප්‍රകൃතියට තමයි ධාතුව කියලා කියන්නේ. ක්‍රියා මූලය. හරි අපි එහෙමනම් ඉක්මනට මේකේ තියෙන කීපයක් මේ හයට වර්ණගාගෙන යමුද? පච ධාතුව වර්ණගලා පෙන්නලා තියෙනවා. කියාගෙන යමු බලන්න. ඒක කවුද? ගෞතම වංශයන්ස්ම කියවන්න බලන්න.
ඒක තේරුමක් කියන්නේ?
ඔව් තේරුමක් කියන්නේ.
පච්චති පචම්පි
එකකින් එකට තේරුමත් එක කියන්නේ.
මාධ්‍යම පදම පුරුෂය.
එහෙම වුන්නේ. පුරුෂය කියන්න ඕනේ.
පච්චති පදම්පි.
නෑ පච්චති පිසයි.
පච්චති පිසයි පිසේ. පදම්පි පිසත්. පච්චති පිසෙහි පච්චත පිසව පිසහු පචාමි පිසමි පචාම පිසමු.
හරි. ස්වාමීන් වහන්සේ කමන්නේ. සයති කියන එක සයති
සයති නිදයි සයන්ති නිදයි සයසි නිදහි සයත නිදහු සයාම නිදමි
සයාමි
සයාමි නිදමි සයාම නිදමු.
හරි. ලිඛති ලියයි
ලිඛති ලියයි ලිකාන්ති ලියති ලිකා ලිකාසි
නේ කාවින්නේ
ලිකසි ලිකසි ලියෙහි ලිකත ලියහු ලිකනි
ඒක දීර්ඝ වෙනවා. දැන් ඒ ඔකේ රීතිය තමයි ඊටපස්සෙන් එකතු වෙන කොටසට මයන්නක් තියෙනවා. මම කලින් කිව්වා ආඛ්‍යාත ප්‍රත්‍ය කියලා එකතු වෙන කොටසක් තියෙනවා. ඊ ආඛ්‍යාත ප්‍රත්‍යයේ මයන්නක් සම්බන්ධව තියෙනවා නම් ඊට කලින් තියෙන අයන්නක් අයන්නකින් නම් ඉවර වෙන්නේ ඊට කලින් කොටස අංගය කියලා අපි කිව්වා. එතකොට ඊ අංගයේ තියෙන කෙලවර දීර්ඝ වෙනවා. ඒක තමයි රීතිය. එතකොට දැන් මීම කියන දෙකම මයන්නක් සම්බන්ධයි. ඒ නිසා තමයි දීර්ඝ වෙන්නේ. ඊට අමතරව හයන්නක් තියෙන තැන් වල දීර්ඝ වෙනවා කියලා ව්‍යාකරණයේදී කියවෙනවා. අකාරෝ දීඝං හිමිමේසු කියලා සූත්‍රයක් තියෙනවා. කච්චායන සූත්‍රයක්. අකාරෝ දීඝං හිමිමේසු. හිමිම කියන තැන් වලදී අකාරෝ දීඝං අකාරය දීර්ඝ වෙනවා කියන එකයි තේරුම. හරි. ඉසර ඕව පාඩම් කරවලා ඊට පස්සේ තමයි උගන්වන්නේ. ව්‍යාකරණයේ උගන්ලා තියෙන්නේ බාලාවතාරේ ඉස්සෙල්ලා කටපාඩම් කරවනවා. ඒ කරවලා ඊට පස්සේ තමයි උගන්වලා තියෙන්නේ. දැන් කාලේ නේද මොකුත් නේ බාලාවතාරේ දැකපු දැකලත් නිතුවේ තියෙන අපේ නම් අර නිකන් පොත් මේ තියෙන නිසා දැක්කුත් නිසා නැත්තම් අපේ භික්ෂුන් වහන්සේ අතරේ බොහෝම භාවිතයේ අඩුයි නේ. හරි. අපිවත් ඉතින් ටිකක් මේ ඒ ඔක්කොම කෙසේ වෙතත් අපිට ධර්මයේ තේරුම් ගන්න පුළුවන් මට්ටමට වත් ටිකක් නේද ඉතින් දැනගමු. හරි. ඊළඟ එක දුවයි දුවයි කියන එක ප්‍රථම පුරුෂයක වචනේ පාලිකත් කියලා කියගෙන ගියා නම් ධාවති ධාවති දුවයි
ධාවති දුවයි ධාවති දුවයි
ඒක කියන්න ඕනේ
දුවසි
ධාවසි
ධාවසි දුවයි ධාවති දුවෝ
ඊළඟට සීසයි සීසයි
කසති සීසයි කසන්ති සීසත් කස කසසි සීසයි කසත
කසත දීර්ඝ වෙන්නේ එතන
කසත සීසාවු කසාවු සීසාවු කසාම
සීසාම ඔව් ඊළඟ එක ඊළඟට කියන්න බලන්න හැසිරි තියෙනවනේ දුපාර වචනේ චරති හරි තියෙනවා
චරති හැසිරි චරන්ති හැසිරි චරසි හැසිරිහි චරත හැසිරෙහු චරාමි හැසිරෙමි චරාම හැසිරෙමි
බලයි
බලයි
මොකද්ද
හා පස්සති බලයි කස්සන්ති බලත් පස්සසි බලහි පස්සත බලහු පස්සාමි බලමි පස්සාම බලමු
හරි හින්දි හින්දි ඊළඟ
නිසීතති හිඳි නිසීදන්ති හිඳි නිසීතති හිඳි හිඳි නිසීතත හිඳියෝ නිසීතාමි හිඳි නිසීතාම හිඳි හිඳි
හිඳිමු හරි ඊළඟට ගෙන යයි ගෙන යයි
හරති හරති ගෙන යයි හරන්ති හරන්ති ගෙන යයි හරති ගෙන යයි හර හර හරත ගෙන යහු හර හරමි
නේ ඕකේ මතක තියාගන්න ඕනේ දැන් මේ හරති යාති ගච්ඡති ඔය වගේ පද තියෙනවා ඒකේ මුලට ආයන්නක් ආපුවම විරුද්ධාර්ථ එනවා හරති කියන්නේ ගෙන යයි ආහාරති කියන්නේ ගෙන එයි. යාති කියලා කියන්නේ යයි. ආයාති කියන්නේ එයි. ගච්ඡති කියන්නේ යයි. ආගච්ඡති කියන්නේ එයි. ඒ වගේ පද හැදෙනවා. ඒවත් මතක තියාගන්න. හරි. ඊළඟ ක්‍රීඩා කරයි. දැන් ඒ වගේ එකක් තිබ්බනම් ඔන්න නිදිමත යනවා නේද? හොඳ නෑ කරන්න. හරි. ඊළඟට කයි.
කයි කියන්නේ කාදති. කයි පදන්ති. කාදති කාදති. කාටි. එද කත් කාද සි. කයි. කයි.
කහි කියලා ඇද්දොත් අර්ථේ වරදිනවා. කහි නෙමෙයි. එහෙම වුණොත් අර කහිනවා කියලා කියන්නේ නෙමෙයි. කහි.
කාද කාදත කාදත. කහි නියු.
කහු.
කහු කහු. එතකොට කාදාම කාදාමි කම් කාදාන කම්.
දැන් අර මේ තැන් වල අපේ ව්‍යවහාරයේ තියෙන වචනෙත් අනුව තමයි කියන්න ඕනේ. දැන් සමහර වෙලාවට අපි දැන් සායෙන් වෙන වචනයක් ඉදලා කියන්න හදන්න ඕනේ. ඒ තැනක ඉතින් ඔය ව්‍යවහාරයේ තියෙනවානේ අපි සිංහලෙන් කියන්නේ. එහෙම කියන්නේ. දැන් ඔකේ ඔය කාදති බුඤ්ජති කියන දෙකේ බුද්ධ දේශනාවේදී තියෙන වෙනසකුත් තියෙනවා. හැම තැනම නෙවෙයි. දැන් විනය දිනම් ඒ දෙකත් මතක තියාගන්න ඕන. දැන් ඒ දෙකෙන් තමයි හැදෙන්නේ ඛාදනීය භෝජනීය කියන පද දෙක. ඛාදති භුඤ්ජති කියන පද දෙකෙන්. ඒ වෙනසක් දැනගන්න එක වටිනවා. භුඤ්ජති කියලා කියන්නේ පංච භෝජන සම්බන්ධවයි. භුඤ්ජති භෝජනීය ධර්ම දේවල් කියලා කියන්නේ පංච භෝජන. ඛාදනීය දේවල් කියලා කියන්නේ පංච භෝජන හැරුණම අනිත් කඩලා කන දේවල්. තේරුණාද? එතකොට පංච භෝජන දන්නවනේ ඒවා කියන්න ඕනේ. එතකොට මේ පංච භෝජන හැරුණම අනිත් දේවල් වල තමයි භෝජ කාදනීය කියලා කියන්නේ. එතකොට තව තියෙනවා ඊට අමතරව ආහාර තව වර්ග තියෙනවද? කාදනීය භෝජනීය විතර තියෙන්නේ. ලෙයිය පිළි. ඔව් ලෙයිය පිළියක් තියෙනවා. ඒ මොනවාද ගෞතම වංශයස්ස? හරි. ලෙයිය. හරි.
විදින ලව ගන්න බැහැ.
පුළුවන් තරම් මේ ඒ ලෙව කන්න බැරි ආහාර ගන්න අතරෙදී ඒ දේවල් ලෙව කන්න බෑ කියන්නේ පුළුවන්. කියන්නේ ලෙව කන්න පුළුවන් දේවල් ලෙව කන්න පුළුවන්. ඒ කියලම තියෙනවා. දැන් පැණි වගේ දේවල් අපිට ලෙව කන්න පුළුවන්. ඒ සිල්පදේ තියෙන එකට ආහාර වළඳන අතරෙදී ලෙව කන්න බෑ. ඒ ආහාර ලෙව කන්න බෑ අතේ තියෙන. ඒ මං හිතන්නේ අර ශික්ෂාපදේ ගැන කියලා තියෙන නිසා එතනදී ඒ අර්ථයෙන් කියන්නේ නැත්තේ. ඒක අර නුසුදුසුයි කියලා දන්නේ නැහැ. නැත්තම් එහෙම පැනවීමක් නැහැ.
ආ සීනි එහෙම මේ අපේ කාලා. ඒක පුළුවන් නේද? ප්‍රොඩක්ට් ආයි.
ඔක්කොදක් කොහොමත් මේ ඒ ශික්ෂාපදේ තියෙන්නේ මේ ආහාර සම්බන්ධව. කාදනීය භෝජනීය ගැන විතරයි. ඒ නිසා තමයි ලෙයිය පෙයිය කියන එකේ අර්ථේම ලෙවිය යුතු දෙය කියන එකයි ලෙයිය. දිපැණි කියන්නේ ලෙයිය. ඒක කියලාම තියෙනවා දී ඒක. කිසිම ගැට
නැහැ. ඒත් ඇඟිලි වලට යනොත් ඒත් ඇවටවරම
ඇවතක් වෙන්නේ නැහැ. ඇවත තියෙන්නේ ආහාර ගැනීම සම්බන්ධව විතරයි. ඒ තැන් ඉදින් අපි දැනගන්න ඕන. එහෙම ඉදින් පිරිසගේ එහෙම මතයක් තියෙනවා. ඒ තැනක අපි දැනගන්න ඕන. ඉතින් අර පිරිස අතර ගැටීම් ඇති නොවෙන්න මොකද ඔයගොල්ලෝ ලෙව කන්න මොනේ ඕනේ නෑනේ. ඒක නිසා අපි හොඳම දේ පිරිස අතර එහෙම හොඳ නැත්තම් නේද? ඒ තැනක අපි පිරිසගේ අර සමගිය රැකෙන්න ඕනත් පැත්තකුත් තියෙනවනේ. ඒ නිසා ඉතින් අර අපි මේ පැත්ත ගැන සාකලා ඒවා නොකර ඉන්නේ කොහොඳයි. ඉතින් සමහර තැන් තියෙනවා හැබැයි ශික්ෂා පදයක් කඩාගෙන නම් අපේ සම්ප්‍රදාය පවතින්නේ. ඒතෙන් අපි රකින්න යන්න ඕනේ. සම්ප්‍රදායේ උනත් තියෙන හොඳ දේ දැන් මේකෙන් හානියක් නොවේ නම් සිල්පදයකට බලපෑමක් නැත්නම් අපි ඒක ආරක්ෂා කරන එක හොඳයි සංඝයාගේ සමගිය සඳහා. නමුත් සම්ප්‍රදායේ උනත් තියෙනවා නම් බුද්ධ දේශනාවට පටහැනි දෙයක්. ඉතින් අපි අනිවාර්යයෙන්ම බුද්ධ දේශනාවයි භාග්‍යතුන් වහන්සේගේ වචනේනේ මොන තැනක උනත් භාග්‍යතුන් නැත්නම් අපේ ශ්‍රද්ධාවේ අඩුකම අපි එතන සම්ප්‍රදාය රකින්නවා නම් ඉතින් භාග්‍යතුන් වහන්සේගෙන ශ්‍රද්ධාව අඩුකම. ඒ නිසා ඉතින් ඒක අපි හරියට දැනගෙන බුද්ධ දේශනාවේ හැටියට අපි පිළිපදින්න ඕන. සම්ප්‍රදාය ගැන ඒ තැනක අනිවාර්යයෙන්ම අපි කතා කරලා නිවැරදි කරන්නත් ඕන. වැරද්දක් තියෙනවා නිවැරදි කරන්න පුළුවන් නම් බැරි නම් ඉතින් තමන් ඒ තැනක මේ තමන් බේරිලා කටයුතු කරගන්න ඕන. දැන් ඒක ගැන විස්තර කරනවා ඇතර මාට කතාවෙතර ආචින්න කියන පදේ විස්තර කරද්දී ආචින්නය කියලා කියන්නේ මේ තමන්ගේ ගුරුවරයා කළා කියන අර්ථයෙන් එහෙම නෙවෙයි. ඒකෙදි විස්තර කරගෙන යනවා මේ තමන්ගේ පරම්පරාවෙන් කරගෙන ආපු දේ. මට මතක හිටන විස්තරයක් කරගෙන යද්දි කියනවා පරම්පරාවෙන් ආපු දේ වෙනස් නොකර ඒ විදියට පිළිපදින්න කියලා අටකතාවේ විස්තරයක් කරගෙන යනවා. මොකක් හෝ අවවාදයක් කරගෙන යද්දි ඊට අදාළව. ඒතකොට ඒක ගැන තමයි තව විස්තර කිරීමක් කරනවා. මෙතනදී මේ පරම්පරාව කියලා කියන්නේ තමන්ගේ ගුරුවරයා එහෙම නෙවෙයි. පරම්පරාව කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ පටන් ආපු පරම්පරාවයි. ඉතින් ගුරුවරයායි කරලා තියෙන්නේ ඒකම නම් අපි ඒක පිළිපදින්න ඕන. එහෙම නැත්නම් ඕන මැදින් පටන් අරන් තියෙනවා අලුත් වැරදි දෙයක්. දිදුම් ගුරුවරයාගේ ගුරුවරයා රැයට කාලා. ඒ නිසා ගුරුවරයාත් රැයට කාලා. මේ අපේ ගුරු පරම්පරාවෙන් රැයට කෑවනි කියලා පිරයට ගන්න ඕන නැහැ. පැහැදිලිද? එහෙම එකක් තියෙනවා. ඒකෙදි පැහැදිලිව විස්තර කරනවා මේ එතනදි පරම්පරාව කියලා කියන්නේ බුද්ධානුබුද්ධ පරම්පරාවයි. බුදුරජාණන් වහන්සේ ගේ පටන් මේ මහා විහාරීය මහරහත් පරම්පරාවෙන් ආපු අපිට සම්ප්‍රදායක් තියෙනවානේ. ඒකයි සම්ප්‍රදාය කියලා කියන්නේ. එතරම් මේ ටිකම තමයි දැන් අටකතා ටීකා කියලා කියන්නේ මේ සම්ප්‍රදායේ තිබුණු தત્ත්වය තමයි විස්තර කරලා තියෙන්නේ. ඉතින් අපිට මේ සම්ප්‍රදායේ තිබුණු தત્ත්වය මොකද්ද කියලා තේරුම් ගන්න අපි ඒ ඔස්සේ තමයි කරුණු දැනගන්න තියෙන්නේ. එහෙම නැතුව අර අපිට ඕන ඕන දේවල් නෙමෙයි බුද්ධ දේශනාව අපිට ඕන ඕන විදියට විස්තර කරන්න යන්න හොඳ නැහැ. ඒක අපිට මේකේ හැබැයි වැරද්දක් නැහැ. අත්‍තරම දැන් දරණුවේ තියාගන්න ඕන කියලා පැනවීමක් නැහැ. ඒකෙදි දැන් ඔඩොක්කේ තියාගන්න පැනවීම තියෙන අත්‍තරම අංකේ අංකය. ඒ කියන්නේ උකුලේ තියන්න එපා කියන එකයි කියලා තියෙන්නේ. මේකේ කියන්නේ උකුලේ තියලා තියාගෙන වැළඳුවට වැරද්දක් නැහැ. හැබැයි යටින් අත තියාගන්න ඕන. එහෙම තියෙනවා නම් ඇවත වෙන්නේ නැහැ. ඒක පැහැදිලි. දැන් අපේ යෝගාශ්‍රමෙත් එහෙම ඒ තමයි තියෙලා තියෙන. අපිට උගන්වද්දි ලොකු සානංශ මේ කතාව කිව්වා. ඒ කාලෙදී මීතාවි සන්නාංශ මේ කරපු දෙයක් කියලා සන්නාංශ කිව්වේ මේ සන්නාංශල වළඳද්දි. ඒ කාලෙට වෙඩිහිටි සන්නාංශල ඇවිල්ලා නම කියලාම කිව්වා ස්වාමීන් වහන්සේම හදලා තියනවා කියලා. ඇවිල්ලා අත ඔහොම නෙවෙයි නම පාත්‍රේ තියාගන්න ඕන. ඔහොම තියන්න හොඳ නෑ. ඇවත් වෙනවා කියලා අත අරන් පහලින් ඔහොම තියවනවා. මෙහෙම තියාගෙන වළඳන්න කියලා. ඉතින් අපේ යෝගාශ්‍රමෙත් එහෙම තමයි තිබුණේ තියෙන්නේ.
අපි ඉස්සරහින් යාගෙන යනවා.
ඉතින් ඒකෙදි මගේ පෞද්ගලික අදහස එතනදි තින් කෙනෙක් ඇහුවොත් පාත්‍රේ තියෙන්නේ කොහෙද කියලා. අපිට කියන්න පුළුවන් අත උඩ තියෙන්නේ. එහෙම කියන්න පුළුවන් නම් කොහොමවත් එවත වෙන්නේ නැහැ. ඒක හොඳටම පැහැදිලි. හැබැයි ඉතින් කෙනෙක් කියනවා නම් ඉතින් මගේ අත උඩ තියෙන්නේ කියලා පැත්තකින් හොම තියාගෙන හොඳට අපිට ඒක උකුලට බර නොවෙන්න තියන් ඉන්නවා නම් කොහොමවත් එවත කියන්න බැහැ. එහෙනම් දැන් නිදානයත් එක්ක බලන්න ඕක ශික්ෂාපදේ. මෙහෙම තියන් ඉඳලා නැගිටිද්දි වැටුන නිසා අල්ලගෙන ඉන්නේ නැතුව වැටුන නිසා තමයි සිල්පදේ පැනෙන්නේ. වැටිලා බිඳුණා. තොර දැන් මෙතන කොහොමද තියන් ඉන්න බෑනේ. පැහැදිලි නේද? මෙතන තියන් ඉඳලා වැටෙන්නේ කොහොමද? හිතලා බලන්න. උකුල නෙමෙයි. ඔතනදී පැහැදිලිවම තේරෙනවා. මම තව පොඩ්ඩක් ඔක බලලා කියනනම් හරියටම විස්තරේ. මේ කියන්නේ නම් මෙතන කියලායි. මොකද එහෙම නැත්තම් ඉතින් අපේ වුණත් එහෙම සම්ප්‍රදායෙන් බුරුමේ වුණත් එහෙම නිකම්ම කතාවක් කියන්නේ. බුරුමේත් කතාව අපිට වඩා පරිත්‍යාගයට බොහොම හොඳට තියෙනවා. ඒ නිසා ඉතින් අර ඔය දැන් අපි මතවාද වලට කොහොමද යන්න ඕනේ කවුරුත් කරන නිසා අපි කරන්න ඕනෙත් නේ. තව පොඩ්ඩක් ඒක ගැන විමසලා බලන එක හොඳයි. මන් තව ටිකක් ඒක බලලා විස්තරي හරියටම කියන්න. ඊළඟ සතිය
පස්සේ
කාලෙදි මේ දෙල අදුවම මේ වෙනස් වෙලා තියෙනවා. ඒ ඉතින් හේතුව ඇෂ්මුතුන් ඒ තැන් නම් ඉතින් අපේ પરම්පරාව ගැන ශ්‍රද්ධාව අඩුකම. ඉතින් අපේ ඇත්තකට ඒ කවුරු කිව්වත් අපි ඒක ගැන හිතන්න අවශ්‍ය නැහැ. මොකද හොඳටම අපි විශ්වාසී තියාගන්න ඕන ඒ ග්‍රන්ථාරූඪ වෙන කාලේ වෙනකම්ම ලෝකාවේ මහරහතන් වහන්සේලා අතරේ මහරහතන් වහන්සේ කෙනෙක් කියන්නේ හීනකින්වත් කවදාවත් එහෙම දෙයක් කරන උත්තමෙක් නෙවෙයි. ඉතින් ඒ ග්‍රන්ථාරූඪ වුණ එක තමයි එහෙම තාමත් තියෙන්නේ. ඉතින් කවුද එහෙම එහෙම වෙනස් කළා කියලා කවුරු හරි කියනවනම් කවුද වෙනස් කළේ කියලා කියන්න ඕන. කවුද වෙනස් කළේ? මොකද්ද වෙනස් කරන්න හේතුව? ඉතින් එහෙම වෙනස් කරපු කෙනෙක් ගැන කියන්නෙත් නැහැ, වෙනස් කරන්න හේතුව කියන්නෙත් නැහැ. එහෙම නැතුව නිකම්ම වෙනස් කළා කියලා කියනවනම් ඒක කිසිම මේ අනිත් එක දැන් එය වෙනස් කළා නම් කිරි කරන එකේ 100%ක් අයිතිය දී බලයේ තිබුණෙත් අපේ සිංහල සංහන්තරාටනේ. ඉතින් නැතුව අර කාලිංග මාගල ඇවිල්ලා වවා වෙනස් කළා නෙවෙයිනේ. ඒ කාලෙ වෙද්දිත් පොත් තිබුණානේ. ඒ වෙද්දි අනිත් රටවලත් පොත් තිබුණානේ. ඉතින් එහෙමනම් ඒ රටවල ගිහින් වෙනස් කරන්න එපාය. වෙනස් කළා නම් කරන්න 100%ක් බලයේ තිබුණේ අපේ සිංහල සංහන්තරාට. ඒ උත්තමය හීනකින්වත් එහෙම කරන උත්තමය නෙවෙයි. දැන් ওই බුද්ධඝෝස ආචාර්යන් වහන්සේලා ඉන කාලෙ වෙද්දිත් ලංකාවේ රහතන් වහන්සේලා පටිසම්භිදාලාභීන් වැඩ හිටපු යුගයේනේ බුද්ධ වර්ෂ 18ක් කලින්. ඉතින් ඒ කාලේ ඒකයි දැන් පේනව නේද ධර්ම ගෞරවේ තිබුණා. දැන් බුද්ධ ගෝසවන් වහන්සේ ගැන කියන්නේ උන්වහන්සේ පහළ වුණේමත් ওই කාර්යයට කියනවා. ඉතින් එච්චර ඒ බව දැක දැකත් බුද්ධ ගෝසවන් වහන්සේට ඒ පොත් දෙද්දි විමසලා දුන්නේ. අටුවාටි.
දැන් මේ බුද්ධ ගෝසවන් වහන්සේ ගැනත් මේ සංසිද්ධ කරාවනේ එකම කාරණේ හැමතැනම දින කොටත් කතාව බලු උන්වහන්සේ ඒක සංසිද්ධ කරලා මේ සාමහන් තැන්වල කියනනේ අහවල් තැන්වල
අසුවල් තැන්වල
බලන්නේ ඒ වගේ කාරණාවලදී මේ ගොඩක් උන්වහන්සේ ඊටම කායින් කරලා තියෙනවා මේ විනාස කරලා දිනවා මේ එද මහා විහාරය ගෝණ කරන උතුම් විදියට විතරයි මේක මේ මේවත් වශයෙන් පරිවර්තනය කරලා තියෙන්නේ මේ හැම කිනා මේ සමහර මේ කාරණා සම්බන්ධ දීලා තියෙන්නේ
ඉතින් ඒක ඉතින් දැන් අපිට ඇත්ත කතාව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විස්තර කරගෙන යද්දි බුදුරජාණන් වහන්සේගේ මතේ ඇරෙන්න අපිට අවශ්‍ය නැහැ ජෛන ශාස්ත්‍රූවරයාගේ මතෙත් උතින්ද. ඉතින් පිරිසිදු මතේ තිබුණේ පැහැදිලිවම මහා විහාරයේ ස්වාමීන් වහන්සේලා අතරේ. මොකද ওই කාලේ වෙද්දිත් අභේගිරිය බෙදিলা තිබුණා. අභේගිරිය බෙදෙන්නත් හේතුව ඒ වගේම බෙදුණයින් පස්සෙත් අභේගිරියට මහායාන බලපෑම ආවා කියලා පැහැදිලිවම තියෙනවා. මහායාන පිරිස ඒ අර පාහියන් හිමුන් මතක විදියට පාහියන් ගේ වාර්තාවලේ විස්තර තියෙනවා. කියලා තියෙනවා මහායාන ත්‍රිපිටකය ඒ සංස්කෘතයෙන් තිබුණු මහායාන ත්‍රිපිටකය හදාරනවා ඒ අභේගිරික භික්ෂුවන් මහා විහාරයේ භික්ෂුවන් එහෙම කරන්නේ පාරිත්‍රිපිටකය විතරයි පාවිච්චි කරන්නේ කියලා. ඉතින් ඒ වගේ සාධක ඇතුව කියනවා අභේගිරික පිරිස කියලා කියන්නේ ඒ කැඩුනේ තොයි නිසාමනේ අතරම මේ ලබ්ධි වල තිබුණු වෙනස්කම් නිසා. ඉතින් වැරදි මත තිබුණාද? ඉතින් මොකටද දෙයයිගේ මත ඔක්කොම ඇතුළත් කරන්නේ? ඉතින් ස්වාමීන් වහන්සේ අතරම අටුවාව ලියන්නත් පටන් ගන්නෙ මේ මහා විහාරීය પરම්පරාවෙන් ආපු ඒ පිරිසිදු බුද්ධ දේශනාව විතරයි මේකට මම ඇතුළත් කරන්නේ කියලා. ඉතින් උන්වහන්සේ ඒක කියලාමනේ පටන් ගන්නෙ. එහෙම නැතුව මම ඔක්කොම ඇතුළත් කරනවා කියලා වුණ ඇතුළත් නොකර හිටියනම් වැරදි. ඉතින් ස්වාමීන් වහන්සේගේ අරමුණ ඒක පිරිසිදු දහම ඉස්මතු කරන්න. ඉතින් අනිත් ඒවා ඇතුළත් කරන්න ඕනේ නැහැ. ඒ කරන්න ඕන දේ තමයි අතරම දැන් ස්වාමීන් වහන්සේගේ පෞද්ගලික දේ ලිව්වා නෙවෙයි නෙවෙයි අර රහත ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ ආපු ගමන් ලියන්න ගත්තත් නෙවෙයි බුද්ධ ගෝසවාන් වහන්සේ අතරම කලේ ලංකාවට ඇවිල්ලා භාෂාව ඉගෙනගෙන ත්‍රිපිටකය ආපහු ඉගෙන ගන්නවා සංඝපාල මහරහතන් වහන්සේ ඇතුළු ඒ අනිත් ස්වාමීන් වහන්සේලාගෙන්. ඒ ඉගෙනගෙන ඊට පස්සේ තමයි සිංහලෙන් තිබුණු ටික පරිවර්තනය කරන්නේ. ඉතින් ධර්මය ඉගෙනගෙන තමයි පරිවර්තනය කරේ. ඒ තියෙන වැරදි ලබ්ධි ටිකත් ඒ වෙද්දී ස්වාමීන් වහන්සේට ඉතින් විස්තර කරන්න ඇති. මේ වැරදි ලබ්ධිත් මේ නිති ශාසනයේ තියෙනවා කියලා. ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේ ඒ තැන් වල ඇතුළත් කරලා තියෙන්නේ කේචි වාද විදියට. ඇතැම්හු මෙහෙම කියනවා. ඒක වැරදි මත ගන්න එපා කියලා මම කියලා තියෙනවා. සමහර තැනක ඒ මත ගන්න එපා කියලා කියන්නේ ඇතැම්හු මෙහෙම කියනවා කියලා කියලා තියෙනවා. ඒ කේචි වාද කියලා කියන්නේ සාමාන්‍යයෙන් පිළිගන්නේ නැති මත. කේචි වාද කියලා එහෙම දැන් අපි මේ දේවල් දැනගෙන ඉන්න ඕන අටුවාවක් කියවද්දි දැන්. ඒකට මෙහෙමත් කියනවා මෙහෙමත් කියනවා කෝකද හරි දන්නේ නැහැ. ඒකේ අටුවා වල ඒ රටාවක් තියෙනවා. අපි ඒ ටික දැනගන්න ඕනේ. ඒත් එක්කම අන්තිමට කියන මතේ තමයි මත කීපයක් කියනවනම් පිළිගන්න මතේ. ඒක කියලාම තියෙනවා අටුවාවෙම. ඒ කොටස අපි කියවලා තිබ්බේ නැත්නම් අපිට ඒක අපි දන්නේ නැහැ. මම මේ පිටු අංකත් එක්ක ලියලා තියෙනවා. මේ සමන්තපදාධිකා මේ පිටුයි කියලා තියෙනවා. මේ අවසාන මතයයි පිළිගන්න ඕනේ හැමතැනකදීම කියලා. ඒ වගේ කියලා තියෙනවා. ඒක නිසා ඉතින් අපි පුරාණේ ඊට පුත්තමයේ වෙන ශ්‍රද්ධාව අංකයකට තියෙනවා. අපිට ඒක නැත්නම් අද කිසිම දෙයක් කරන්න බෑ. ඉතින් වෙනස් කිරීමක් කවුරු හරි කළා කියලා කියනවනම් ඉතින් කවුද කළේ කොහෙදිද කළේ ඇයි කළේ කියලා විස්තර කියන්න.
මේක තමයි දැන් මරක් කරනවා නම් දැන් ඒ වගේ කාරණාවක් නෙමෙයි දැන්. අනිත් ඊළඟට ඉන්නා එහෙම සමහරලා ඒ කාරණාවක් නෙමෙයි මට හැම දෙයක්ම
අපේ යෝගාශ්‍රමයේ පිළිද්ද වේ.
යෝගාශ්‍රමයේ තමයි. ඉතින් ඒ වගේ අය නේද? අර ඒව සාකච්ඡා කරන තර්මානුකූලව විද්වතුන් කරන මතානුකූලව කියන අර මත උමාම ගමනේ මේ ආවද
ඔක ඉතින් අපේ ශ්‍රද්ධාව තියෙන ඕන ඔක ගැන කතා ටිකකුත් තියෙනවා. දැන් වෙලාව මදි නිසා ඔක්කොම කියන්න බැහැ. ඔය සමහර මහරහතන් වහන්සේලා ගැන විස්තර කියලා තියෙනවා අට කතාවෙම තියෙන උදාහරණ. ඒ සමහර සන්නාසලා ගැන කියලා තියෙනවා. ඇත්තරම මේ ත්‍රිපිටකයේ දරාගෙන ආපු මේ මහරහතන් වහන්සේලායි පරම්පරාවක් තියෙනවා. ඒ ටික ගැන අපි පස්සේ කතා කරමු. මේ පොත ඉවරුණායින් පස්සේ අවස්ථාවේ හැටියට මම ඒතෙන් කියන්න. සමහර මහරහතන් වහන්සේලා ගැන විස්තර කියලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේලා ඒකසුතධාරී තත්ත්වෙනු තිහා කිව්ව හැටි ඇත්තරම ඒ ත්‍රිපිටකයේ දරාගෙන හිටපු මහරහතන් වහන්සේලා ඒ පිරිස අතරේ එතන මතක විදියට 30 ගණනක් ස්වාමීන් වහන්සේලා ගණන් කියලා තියෙනවා. ඒ අතරේ ඉන්නවා දීඝභානක අබය කියලා මහරහතන් වහන්සේ කෙනෙක් ආපහු ත්‍රිපිටක චූලාබය කියලා ස්වාමීන් වහන්සේලා දෙනවා. ඒ ස්වාමීන් වහන්සේලා දෙනමගේ නම් විස්තර කරනවා ශ්‍රුතිමත් මහරහතන් වහන්සේ ස්මෘතිය වැඩි මහරහතන් වහන්සේලාට උදාහරණ දක්වද්දී සතිපට්ඨාන සූත්‍ර අටුවාවේදී. ඒකෙදි කියනවා මේ දීඝභානක අබය කියන මහරහතන් වහන්සේට පුළුවන්කම තිබ්බා කියනවා. ඉපදිලා 9 වෙනි දවසේ මට මතක විදියට 9 වෙනි දවසේ ඉඳන් උන හැම දෙයක්ම පිළිවෙලට කියන්න මතක තිබ්බා කියනවා. ඉතින් ඒකෙදි කියන්නේ 9 වෙනි දවසේදී අම්මා ස්වාමීන් වහන්සේ වහම ඉඹින්න පහත් වෙද්දී මල් ටිකක් ඔළුවේ තිබිලා ඇඟට වැටුණලු ස්වාමීන් වහන්සේගේ ඇඟට. ඒ විලාවේ ටිකක් රිදුනලු. එදා දවසේ ඒක මතකයි කියනවා. එතන ඉඳන් උනේ හැම දෙයක්ම මතකයි කියනවා. ඉතින් ඒ ඉපදිනා 9 වෙනි දවසේ නම් ඒ තරම් ඒ මතකයක් තිබුණොත් තමයි තමයි ත්‍රිපිටකේ දරාගෙන ආවේ. එතකොට ඒ ත්‍රිපිටකේ චූලාභය මහරහතන් වහන්සේ ගැනත් කියන්නේ සනන්තේ පැවිදිලා මුල් කාලෙම සෝතාපන්න වුණා කියලා විස්තරයක් එමත් තියෙනවා. කොහොමද ඒ රහත් වෙන්න කලින් තමයි ත්‍රිපිටකේ ඉගෙනගෙනත් තියෙන්නේ. ඒ කාලේ සම්හන්සගේ හැකියාවල් ගැන කියන්නේ මහ ඒ මුළු අනුරාධපුර නගරේනි අගනගරේ අනුරාධපුර මුළු නගරේම දොරටු හතරක් තිබිලා තියෙනවා ප්‍රධාන. ඒ හතරෙන් තුනක් වහලා එකකින් මුළු නගරෙම ඉන්නේ. ඉතින් ඒ කාලේ ලක්ෂ ගණන් හිටපු නගරයක්නේ අගනගරේ. ඉතින් මේ වගේ හැමතැනම පැතිරලා හිටියේ නැහැ නේ ඒ කාලේ. ඉතින් ඒ හැමෝවම නගරයෙන් පිට කරද්දී එක්කෙනෙක් කවුරු හරි නම අහනවා. ස්වාමීන් වහන්සේත් එතන ළඟ ඉඳලා ඒ අයගේ මුණ දිහා බලාගෙන නම මතක තියාගත්තා. හවස ඒ ලක්ෂ ගාන මාපහුව වෙද්දී එක එක්කෙනාගේ මුණ බලලා නම කියන්න මතකයි කියලා. ඉතින් ඒ වගේ විශේෂ හැකියාවක් දීපු උත්තමයා තමයි ත්‍රිපිටකේ දරාගෙන ආවේ. ඉතින් ඒ උත්තමේ නම් හීනකින්වත් කියන්නේ රහතන් වහන්සේලා පැහැදිලිවම කියලා තියෙනවා. ඒ ගාථාවලින්ම කියනවා ඒතේ නාගා මහා පඤ්ඤා මග්ගඤ්ඤු මග්ගකෝවිදා. ඒ විදිහටයි මේ මහරහතන් වහන්සේලා විස්තර කරන්නේ. ඒතේ නාගා ඒ නාග පදෙත් ඊට පස්සේ විස්තර කරනවා. න ආගුම් පාපං න කරොන්ති ඉති නාගා. අකුසල් නොකරන නිසා රහතන් වහන්සේ කියන නම තමයි නාග කියලා කියන්නේ. එතකොට න ආගු යස්සසෝ නාගෝ කියලා විස්තර කරන්නේ. ඒ උන්වහන්සේගේ චිත්තසංතානයේ කෙලෙස් නැති නිසා රහතන් වහන්සේ කියන නමක් නාග කියලා කියන්නේ. ඒතේ නාගා මහා පඤ්ඤා. ඒ මහා ප්‍රඥ වූ මහා රහතන් වහන්සේලා. මග්ගඤ්ඤෝ මග්ගකෝවිදා. මාර්ගය පිළිබඳ දන්නා වූ. ඒ කියන්නේ අරහත් මාර්ගය දක්වා මේ මාර්ගය පිළිබඳ දන්නා වූ. මග්ගකෝවිදා. මේ මාර්ගයේහි දක්ෂ වූ. කියලා එතන විස්තර කරනවා මේ විදිහට ත්‍රිපිටකය කටපාඩමින් ගෙනාවා සංගායනාව දක්වා කියලා. ඉතින් ඒ වගේ රහත් පරම්පරාවකට අපි පහර ගැහුවා වෙනවා. අපි ඒ කියනවා නම් මේ ධර්මයේ විකෘති කරා කියලා. ඉතින් ඒක නිසා මෙච්චර කාලයක් ඉතින් උන්වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් මෙච්චර කාලයක් ගැන හිතන්න ඕනේ. දැන් ඔය සාසනය පිරිහිලා තිබුණු කාලේ කියන්නේ ඔය තල්පත්වල ලියාගෙන ආපු එක. ඉතින් බොහෝම වෙහෙස අරගෙන ඒ ටික කරගෙන ආවේ. හරියට සීලයක් නොතිබුණු ওই කාලෙත් සීලයක් ගැන හරියට සැලකිල්ලක් කරලා නැහැ. ඒ වුණාට හැබැයි ඔය මේ ත්‍රිපිටකයේ තල්කොළවල ලියාගෙන ආවා එක විනාශ වෙන්න තියන්න තුරු. ඉතින් අපි ඒකට හරි ගරු කරන්න ඕනනේ. වෙන දෙයක් ඕනේ ඔබ ලියාගෙන ආපු එකට. නේද?
සියාදසන සිංහාතියන් සෝවාන් ඉන්නවා කිය. ඊට සුන්නාට කිව්වලු මම කමඨාන් දෙන්න බලන්න කිව්වා.
ඒක නිසා ඇත්ත කතාව ඉතින් මේ අපිට ධර්මය හරිද වැරද්ද කියන එක තීරණය කරන්න තියෙන්නේ ධර්මයේ පිළිපැදීමේ. දැන් ওই විවේචන කරන ගොඩ දෙනෙක් ඇත්ත කතාව සමහර විට දහම් දැනීම තියෙන්න පුළුවන්. නමුත් ඇත්ත කතාව සමහර විට ඒ පිළිපැදීමේ තියෙන දෝෂ නිසා තමයි මන්නම් දකින්නේ ওই වගේ දේවල් වෙන්නේ.
ඒක සාමාන්‍යයෙන් කියලා ඉතින්
ඉතින් හරිම අභාග්‍යයක්. ලොකු අභාග්‍යයක් ඉතින් ඇත්තරම ප්‍රධාන දේ ඇත්තරම ඉතින් ඒ ශ්‍රද්ධාව පැත්ත. ඉතින් අපේ ශ්‍රද්ධාව තියෙන්න ඕන දැන් ඕක ඇත්තරම ඔය ගොඩ දෙනෙක් කියන කතාව. ඔය ත්‍රිපිටකේ ග්‍රන්ථාරූඪ කරන කාලය අතරත ඕක වෙනස් වුණා කියලා. එතනින් පස්සේ කියන කතාවක් නෙමෙයි ගොඩ දෙනෙක් කියන ඔය කතාව. ඉතින් මට නම් ඒක ගැන ඇහිද්දිත් හරිම පුදුම හිතෙනවා. ඉතින් කොහොමද එතකොට මේ මහරහතන් වහන්සේලාගේ හැකියාවල් වලට පාර ගහන්නේ? මේ උත්තරය ඔය සංගායනාව කරපු විස්තරය ගැනත් කියනවා. අර ඊට කලින් දෙමිනිතියා සාය ආපු වෙලාවේ ස්වාමීන් වහන්සේලා අර වැලි ගොඩ වැල් කියන්නේ වැලි වල විතරයි යන්තම් තෙත තියෙන්නේ මහවැලි ගඟේ. මහවැලි ගඟත් හිඳිලා. ඒ තියේදි වැලි ගොඩවල් එකතු කරලා ඒ වගේ වටේට හිස තියාගෙන එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාථා පාඨයක් ඊළඟ ස්වාමීන් වහන්සේට මුමුණනවා. මේ හරියට දානෙත් නැහැ. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ඒක ওই විදිහට රවුම යනවලු අමතක නොවෙන ත්‍රිපිටකේ. ඉතින් එහෙම කරලා අර වැටකෙයි ආයුෂ වළඳ වළඳ සමහර ස්වාමීන් වහන්සේලා වෙන රටවල් වලට වඩිද්දී ඇතම් ස්වාමීන් වහන්සේලා මෙහි නැවතිලා හිටියා. මේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව මේක රැක ගන්න ඕන කියලා. ඒ රහතන් වහන්සේලා ඉතින් පැහැදිලිවම කියනවා රහත් වෙලා කියලා. මේ රහත් භාවයේ ලැබලත් ඒ අර මේ සාසන අනුග්‍රහය සඳහා ධර්මයේ රැක ගන්න භාග්‍යතුන් වහන්සේගේ වචනේ තව පිරිසකට උපකාර වෙනවා කියලා ඒක රැක ගන්න. ඉතින් ඉච්චර එහෙම කරපුත් තමින්ද කොහොම නිග්‍රහයක්ද එහෙම කියනවා. ඒක නිසා ඉතින්
කැපී පෙනෙන දේන ඕනා
වෙන දෙයක් නෑ. මේ මන්ද මට නම් හිතද්දිත් හරිම දුකක් ඇති වෙනවා. ඉතින් මහා අකුසලයක්. බලවත් අකුසලයක් ඉතින්.
ඒක සානස්නාමික එහෙම කියනවා එහෙම අදහස් දක්වද්දී නේ. මේ වර්ධවා මේ කියන එක හිතන්න එපා මේ මුන්ගේ තේරුම් ගන්න මම මේ කියන කාරණේ කියලා එහෙම කියලා. ඊට පස්සේ ඒක දැන් බලන්න එක තැනකදී මේ ආසප සානහන්සේ මේ චර්මයේ ඒ කැන්නේ ඒ අර බන් එයාගේ අර විවාහ වෙච්ච දා ඒ කැන්නේ ඉඳලා ඒ මේ එහෙම ඒ දෙන්න එහෙම එකතු වුණේ නේ නම් මේ බාලු තුනාද කී ජීවිතේ මේ ගිහි ජීවිතය ගත කරලා ධර්ම පුතන්ල එහෙම එහෙම ඉඳලා මේ මොනේ මේ බුද්ධත්වයට පත් නම් මේ කාසුසනත් මේ බාලේ
තොර බුදුරජාණන් වහන්සේගේ ගුණේ අඩුයි කියලා කියනවාද ඉතින් නේද? ඒ ගැන ඔය කාරණාවත් එක්ක පැහැදිලි කරනවා. ඇයි බුදුරජාණන් වහන්සේලා හැම බුදු කෙනෙක්ම ඒක හැම බුදු කෙනෙකුගේම ධර්මතාවයක්. හැම බුදුරජාණන් වහන්සේ නමක්ම දරුවෙක් ලැබුණට පස්සේ තමයි පැවිදි වෙන්නේ. හේතුව ගැනත් කියනවා. එහෙම නැත්නම් වෙන අය තර්ක කරලා මේවා කරන්න පුළුවන්. ඔබ වහන්සේ මේ කාමයන්ගේ ආදීනව කියන්නේ කාමය විඳින්නේ නැතුව. කාමය නොවිඳපු නිසා ගෑනු කෙනෙක් හිටියානම් දරුවෙක් හිටියානම් ওই කතාව කියන්නේ නැහැ ඔබ වහන්සේ. එහෙමනම් ඒවට ඇලිලා ඉන්නවා. ඔය වගේ ආස්වාදේ දන්නේ නැතුව අයෝ කියන්නේ කියලා. ඒ නිසා තමයි ඒක එක හේතුවක්. ඉතින් ওই වගේ ධර්මතා තියෙනවා. ඒව ගැන අපි නොදැන අපි ශාස්ත්‍රඥ වහන්සේගේ ඒ ගුණයක් අඩුයි කියලා හිතනවා නම් ඒක තමන්ගේ ශ්‍රද්ධාව අඩුකමයි. වෙන කිසිම දෙයක් නෙවෙයි.
විවාහයක් කරගන්නත් බැරුව ගියා. ඒ උදේවල ඊට පස්සේ නම මේ තරකිල්ලක්
භාග්‍යතුන් වහන්සේගේ ඇත්ත කතාව අපි දැනගන්න ඕන. දැන් සමහර තැනක අපි හිතන් යන්න හොඳ නැහැ. දැන් භාග්‍යතුන් වහන්සේ ඇතැම් තැනක දැන් පනෝප ශික්ෂාපද වෙනස් කළා. හැබැයි සමහර රහතන් වහන්සේලා හිටියා ශික්ෂාපදේ වෙනස් කරන්න තුරු රැකපු රහතන් වහන්සේලානේ. දැන් අර අම්බකාදුක තිස්ස ස්වාමීන් වහන්සේ එහෙම ඒ ගැන විස්තර කියන. හැබැයි භාග්‍යතුන් වහන්සේ අර ඍද්ධි ප්‍රතිහාරය පාන්න එපා කියලා පනවලා තීර්ථ ගිය අවියෝග කළායින් පස්සේ ආපහු භාග්‍යතුන් වහන්සේ ඍද්ධි ප්‍රතිහාරය පෑවා. ඉතින් ඒක තමයි කියන්න ඕන ශාස්ත්‍රුන් වහන්සේ කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ නොවුනා නම් තමයි අපි පුදුම වෙන්න ඕන. භාග්‍යතුන් වහන්සේගේ තමයි 100%ක්ම අයිතිය තියෙන්නේ ශික්ෂාපදයක් පැනවීමේ සහ වෙනස් කිරීමේ. ඉතින් එහෙම නැත්නම් අනිත් අය ශාස්ත්‍රුන් වහන්සේලා වෙනවා. ඉතින් අපි මේ ශාස්ත්‍රුන් වහන්සේගේ අනිත් මහරහතන් වහන්සේලාගේ තියෙන පරතරේ නොදන්නාකම. ඉතින් ඇත්ත කතාව භාග්‍යතුන් වහන්සේගේ තියෙන ප්‍රඥාවේ විශිෂ්ටත්වය, භාග්‍යතුන් වහන්සේගේ තියෙන ආඥාවේ තියෙන විශිෂ්ටත්වය, ඒව ගැන අපි තේරුම් ගද්දි තමයි ඒව අපි ටිකක් කියවන්නත් ඕන ධර්මයි. අපි ඒක ඇත්තටම කියවද්දී අපේ ශ්‍රද්ධාව ඇතුව කියවන්නත් ඕන. එහෙම නැතුව වැරදි අඩුපාඩු හොයන්න කියවොත් ඒ හරියන්නේ නැහැ. ඒ කියවද්දී තේරෙනවා භාග්‍යතුන් වහන්සේ කියන්නේ එසේ මෙසේ උත්තමයක් නෙවෙයි. ඉතින් අර සාරිපුත්ත මහ රහතන් වහන්සේලාගේ තිබුණු නුවණත් එක්ක ගලබලා සමහර දේවල් කියද්දි විස්තර කරද්දී ඇත්තටම හිතා ගන්නවත් හැබැයි එක උදාහරණයක් තමයි අර අපි ඒක ඉදා කලින් දවසකත් කතා කළා. අර භාග්‍යතුන් වහන්සේට පුළුවන්කම තියෙනවා හිතක තියෙන ධර්මතා බව විස්තර කරන්න. හැබැයි අනික් කෙනෙකුට චිත්ත වීතියක් දකින්න විතරයි පුළුවන්කම තියෙන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ උනත් වීති වශයෙන් චිත්ත වීතියක් මේ අවස්ථාවේ මේ විදිහේ හිත පරම්පරාවක් ගියා කියලා දකින්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේට පුළුවන් ඒ එක එක හිතේ තියෙන චෛතසික ධර්ම, එහෙම නැත්නම් හිතේ තියෙන ධර්මතා පව විස්තර කිරීමේ හැකියාව භාග්‍යතුන් වහන්සේට තියෙනවා. ඉතින් හිතලා බලන්න, ඉතින් භාග්‍යතුන් වහන්සේ නමක් කියලා කියන්නේ කොහොම ප්‍රඥාවක් තියෙන අය කෙනෙකුට හිතන්න දියා අය හිත ඇත්තටම අපිට හිතා ගන්නවත් බැහැ. අපිට කොහොමත් හිතන්න බැහැ. සාරිපුත්ත මහ රහතන් වහන්සේලාටවත් හිතලා නිම කරන්න බැහැ කියන ප්‍රඥාවක් තිබුණා නම්. ඉතින් අපි කවුද ඒ වගේ උත්තමයේගේ අර ගුණයක් ගැන කතා කරන්නේ? ඒක නිසා ඇත්තටම එහෙම අපි සංසන්දනය කරන්න යන්න හොඳ නැහැ. ඉතින් අපිට සමහර තැනක හිතෙන්න පුළුවන් අර සීවලි මහ රහතන් වහන්සේලාට ලැබීම් අතින් අග්‍රයි බුදුරජාන් වහන්සේ අඩුයිද කියලා හිතෙන්න පුළුවන්. ඒ අපිට එහෙම හිතෙනවා නම් අපේ නුවණ අඩුකම, අපිට ශ්‍රද්ධාව අඩුකම, නොදැනීම. ඉතින් භාග්‍යතුන් ඒකයි අර රේරුකාණිසන් වහන්සේලාගේ වගේ පොත්පත් කියවන්න, ඒ වගේ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනවා නම් ඇසුරු කරන්න කියලත් අපි කියන්නේ. හේතුව ස්වාමීන් වහන්සේලා අතන බොහොම ශ්‍රද්ධාවෙන් ඒ කරුණු කියලා තියෙනවා. ඉතින් සමහර විට අපේ වින කෙනෙක්ගේ උගත්කම තිබුණා වෙන්න පුළුවන්. රේරුකාණිසානන්දට වඩා උගත් වූ ඕනතරම් ඒ විදිහ ලංකාවේ ඉන්නේ නැති. නමුත් අපි රේරුකාණිසානන්දගේ පොත් ගැන අගය කරන්නේ සන්නහස මාර්ගයේ ගිය ඒක වඩපු ප්‍රතිපත්තියේ යෙදුණුත්මෙක් නේ. ඒ කෙනෙක්ගේ තමයි ඇත්තටම ඉතින් ශ්‍රද්ධාව හරියට රැකෙන්නේ. නැතු උගත්කම කියන එක ඇත්ත කතාව අපේ දැනට පැවිද්දේ ඉන්න උගත්තුන්ට වඩා ඕනතරම් බාහිර උගත්තු ඉන්නවා. ඒ කෙනෙක්ව අපි මහාන කරලා මේ ත්‍රිපිටකය ගන්නොත් දැනට ඉන්න ඔය උගත් කියලා කියනකොට දෙනකොට වඩා ඉගෙන ගන්න පුළුවන් අය ඉදී. නමුත් අපිට ඒක වැඩක් නැහැනේ. උගත්කම කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. සංඥා ගොඩක එකතුවක් විතරයි. ඒක නිසා මේ සංඥාවල් ගොඩක් එකතු කරගත්තු තරමින් ඒ කෙනා දක්ෂයෙක් හෝ බුද්ධ ශාසනයේ වැදගත් පුද්ගලයෙක් කියන්න බෑ. බුද්ධ ශාසනයේ කෙනෙක් වැදගත් වෙන්නේ ඒ කෙනා වුණ මාර්ගඵලයකට පත් වෙලා නම් අන්න වැදගත් උත්තමයෙක්. ඒ නිසා අපිට මේ මහරහතන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ආපු දෙයක් ගැන කතා කරන්නවත් අයිතියක් නැහැ. ඒක තමයි කියන්න තියෙන දේ. අපිට ඒක ගැන විවේචනය කරන්න තියා කතා කරන්නවත් අයිතියක් නැහැ. ඉතින් එහෙම කරනවා නම් ඉතින් ඒක එක පැත්තකින් හිතා ගන්න බැරි බලවත් අකුසලයක්. ඉතින් මේ වගේ දෙයක් අපි මතයක් හරි තව කෙනෙකුට කියලා තව කෙනෙකුගේ ශ්‍රද්ධාව අඩු කරනවා නම් ඇත්ත කතාව ඔය කතාව කියන එකෙන් ශ්‍රද්ධාව වැඩින්නේ නෑනේ. හිතලා බලන්න දැන් බුද්ධ දේශනාව වෙනස් වෙලා කියලා කිව්වොත් එතකොට අපිට විතර්කේනවා. එතකොට දැන් මේ තියෙනවා පිළිපැදලා අපිට නිවන් දකින්න පුළුවන්. මේ සිවුර ඉඳලා වැඩකුත් නෑ. ගෙදර යන්න වෙන්නේ නැහනම් කියලා හිතෙන්න පුළුවන්. ඉතින් එහෙම කොයිතරම් අකුසලයක්ද? ඉතින් මෙච්චර ඇත්ත කතාව. ඒකට හේතු සාධක මොන හරි තියෙනවා නම් කමන්නේ. මේ චට්ට සංගායනාවේදී හොඳටම ඔබ පැහැදිලිව පේනවා. ආශ්මතුලා නිකන් සර්ච් කරලා බලන්න. ලංකාව බුරුමේ තායිලන්තේ කියන්නේ ඒ බුරුමේ තායිලන්තේ කියන්නේ ලංකාව වගේත් නෙවෙයි අඛණ්ඩව මේ බුදු සසුනේ පැවතුණු රටවල්. අපේ වගේ උප සම්පදාවක් නැතුව යන්නේ නැතුව. ඒ රටවල් වලයි ලංකාවේ තිබුණු වචනවල ගත්තම සමානට ස්පිල්ලක පාපිල්ලක තමයි වචනක වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් එච්චර හිමයි මේ සාසනේ රැකගෙන ආවේ උත්මය පුදුම ශ්‍රද්ධාවේ. දැන් භාෂා කොච්චර වෙනද? ඒ අයගේ වචන අපිට කිව්වොත් තේරෙන්නේ නැහැ. ඒ වුණත් උන්වහන්සේලා ඒ විදිහට වචන වෙනස් වෙන්නේ නැතුව ඒ ටික පිළිවෙලට රැකගෙන ලියාගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට කවුරු හරි කියනවා නම් එහෙම කතාවක් ඒවා ඉතින් ශ්‍රද්ධාවේ අඩුකම නිසා කියන වචන කියලා එතනක ඉන්නවත් එපා. අහන්නත් එපා ඒවා. ඉතින් ඒක නිසා ඉතින් අර අපිට ඇත්ත කතාව අපිට වැදගත් වෙන්නේ භාග්‍යතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේලා කියපු දේවල් ටික වැදගත්. ඉතින් මෙහා දේවල් හිතන්න යන්න එපා. රහතන් වහන්සේ කෙනෙක් ගැන වුණත් කියනවා රහතන් වහන්සේ කෙනෙක් වුණත්. මේ දැනීම අඩුකම නිසා ඇතැම් විට ධර්ම දැනීම අඩුකම නිසා විනය විනිශ්චයකදී වගේ වෙනස් මතයක් දරන්න පුළුවන්. නමුත් ඒක වුණත් බුද්ධ දේශනාවට විරුද්ධයි නම් ප්‍රතික්ෂේප කරලා තියෙන අට කතාව. ඉතින් එහෙමනම් මේ රහතන් වහන්සේලාගේ මතත් මේ විදිහට ඉවත් කළා නම් ඒවා ඒ උත්තමින්ට ගරහ කරන්න ඉවත් කළා නෙමෙයි. ඉතින් ඒක පැහැදිලිවම කියලාම තියෙනවා බුද්ධ විෂයයි මේ විනය කියලා කියන්නේ. අභිධර්මයේ කියලා කියන්නේ. ඒ නිසා වෙනස් මතයක් ඇති වෙන්න පුළුවන් ඒ උත්තමයින්ට විශේෂ නොවන ප්‍රදේශයේදී. ඒ තැනකදී පෞද්ගලික මතයක් තියෙන්න පුළුවන්. හැබැයි ඒක වුණත් බුද්ධ දේශනාවට වෙනස් නම් අයින් කරලා තියෙනවා. එහෙමනම් ඉතින් මේ බුද්ධ ශාසනයේ පිරිහිලා ගිහිල්ලා උපසම්පදාව නැති වෙලා අපව බොහොම අමාරුවෙන් මේ ගැට ගහගෙන යන කාලෙක ඉන්න උගත් කියලා කියන කෙනෙක් කිව්වා කියලා ඒක සතපහකට පිළිගන්න යන්න එපා බුද්ධ දේශනාවට විරුද්ධ නම්. ඒක නිසා මේ ත්‍රිපිටකයේ යමක් තියෙනවා කියලා පෙලාටුවාටිකා ඔස්සේ යමක් කෙනෙක් කියනවා නම් ඒක පිළිගන්න ඕන. එහෙම නැත්නම් වෙන කිසිම දෙයක් පිළිගන්න එපා ඊට විරුද්ධව කියනවා. ඉතින් මේක මේ මූලික බුද්ධ දේශනාවත් එහෙම වෙනස් වුණා කියලා කියනවා නම් ඒක ගැන ඉතින් කියන්න තියෙන්නේ ආයෙත් කියන්න තියෙන අර වචනේ ශ්‍රද්ධාව අඩුකම. ඉතින් ඒ කෙනාට කියන්න තියෙන්නේ ස්වාමීන් වහන්සේ ඔය දේශනාව තියෙන විදිහට පිළිපැදලා බලන්න ධ්‍යාන අභිඥා ලැබෙන්නේ නැද්ද කියලා. ලැබෙන්නේ නැති වුණොත් කියන්නේ එදාට මම පිළිගන්නවා. ඉතින් ඒත් ස්වාමීන් වහන්සේලා නලගුණත් ඒකට මම පිළිගන්නේ නැහැ. මේ මොකද ඒ කිනාට දෙවියෝ වගේ කෙනෙක් කියනවා නම් ඉතින් සමහර නොලැබෙන්නම ඉඩ වෙඩි. ශ්‍රද්ධාව අඩු කරන නිසා. නමුත් ඇත්ත කතාව මේ කාලේ ආශ්මුණාට ඉතින් ශ්‍රද්ධාව ඇති වෙන්නත් නිසා කියන්නේ පැහැදිලිවම ධර්ම මාර්ගයේ පැහැදිලිව තියෙනවා. ඉතින් මොකද බොහොම විශ්වාසවන්ත මාර්ග වලින් අපිට ඉතින් තොරතුරු ලැබිලා තියෙනවා. පැහැදිලිව ධ්‍යාන මාර්ගඵල ලබුද්දමිය දැට ලෝකෙින් තියෙක නිසා මාර්ගඵල මට්ටම් පවා ලැබුපයි ලෝකෙ ඉන්නවා. ඒක නිසා ඉතින් ඊගෙන සැකති කරගන්න එපා. අනිත් එක ඉතින් ඒ දහම කියන එක අපිට තේරුම් ගන්න තියෙන ඔය ඔස්සේමයි. දහමක් හරිද වැරදිද කියලා බලන විදිය ගැන පවා ඉතින් පැහැදිලිව කියලා තියෙනවා. මේ කොහොමද මේ දහම හරිද වැරදිද කියලා බලන්නේ. ඒක ගැන විස්තර කරලා තියෙන්නේ සුත්තේ ඕතාරේ තබ්බ විනයේ සංසන්දේ තබ්බ. එතන සූත්‍රය කියලා කියන්නේ ත්‍රිපිටක ධර්මයේ කියන එකයි. මූලික සූත්‍ර විනය අභිධර්මයන්ට ගැලපෙනවා නම් රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය කියන කරුණවලට ගැලපෙනවා නම් ඒක බුද්ධ දේශනාවක් කියලා පිළිගන්නේ. ඉතින් ප්‍රධාන නිර්ණායකයක් තමයි යම් දේශනාවකින් අපිට රාගය දුරු වෙනවා නම්, ද්වේෂය අඩු වෙනවා නම්, මෝහය අඩු වෙනවා නම් ඒක බුද්ධ දේශනාවක්. ඉතින් සූත්‍රයක තියෙන පදයක් ඇත්ත කතාව නගරයක නමක් එහෙම වෙනස් වෙලා තිබ්බා කියමුක ඇත්තටම අපේ ලංකාවේ පොතේ බුරුම පොතේ ඉතින් ඒක වැදගත් දෙයක්. අපේ රාගය අඩු වෙන්න හේතු වෙනවා ඒක බලපං කියන්නේ මේ රාගය අඩු වීමට බලපෑමක් වෙනවා අද සූත්‍රයේ අන්තර්ගතය වෙනසක් නැත්තම්. ඒක නිසා ඒ වගේ දේවල් අපි කියන්න තියෙන්නේ. ප්‍රධාන දේ තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒක නිසා ඉතින් අපි ශ්‍රද්ධාවෙන් අපේ ශ්‍රද්ධාව විනාශ කරගන්න හොඳ නැහැ. මේ වගේ දේවල් අහලා. ඒ නිසා මම නම් කියන්නේ කවුරු හරි එහෙම කතා කරනවා නම් එතන ඉන්න එපා. ඒකේ නමනාප වුණාට කමන්නේ ඒක අදාළ නැහැ. එතනකින් නැගිටලා යන්න. මොකද අහන එක ඊට වඩා හානිකරයි. මොකද මේ වගේ අශ්‍රද්ධාවන්ත කෙනෙක්ව ඇසුරු කරන්නත් එපා කියලා නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ඒ වගේ කෙනෙක්ට ඇසුරු කරන එකයි වැරද්ද. ඒක ඒ තැනක ඉන්න හොඳ නැහැ. අපි නැගිටලා යන්න. කියන්න පුළුවන් නම් මන්නම් ගොඩක් තැනක වැරදිදීකුණා මන්නම් කරුණු කියනවා. මොකද මං කියලා තියෙනවා කලිනුත් එහෙම. ඔය මාත් එක්ක ඒ වගේ කරුණාගයක් කියාගෙන කියලා භාවනා මාර්ගයේ සම්බන්ධව මේ කරුණු කියන්නේ කියලා. ඉතින් මන්නම් කරුණු කිව්වා. ඉතින් වස් 20 ගානක් විතරද කොහෙද? ඉතින් මං කරුණු කිව්වා. එහෙම නැහැ සනන්ත. මෙහෙමයි මෙහෙමයි ඊගේ ප්‍රතිඵල ලැබුකුත් එක දැනටත් ඉන්නවා කියලා මං කරුණු කිව්වා. ඊට පස්සේ එතනින් නැගිටලා ගියා. ඉතින් මට ඒක අදාළ නැහැ. ඉතින් අපි එතනක මේ භාග්‍යතුන් වහන්සේගේ දහම රකින්නනේ කරුණ කිව්වේ. ඉතින් පෞද්ගලිකව කෙනෙක් ඒක මම තරහ යනවා විදියට කිව්වේ නැහැ. ඉතින් මතවාද වෙනස් නිසා නැගිටලා ගියා. ඉතින් ඒක මට අදාළ නැහැ. ඒක නිසා ඉතින් අපි ඒ තැනක ඍජුව ඉන්නත් ඕන, සද්දම නැතුව සමහර වෙහන් ඉන්නත් හොඳ නැහැ. නැගිටලා යන එක හොඳයි. මොකද ඒ අහන වචනේ සමහර විට අපිට ඊට වඩා හානි කරයි. අපිට සමහර පාරයන්කයක දිහරි විතර්ක වෙන්න පුළුවන් ඒ වැරදි මතේ. සමහර පාරයන්කයක තමන්ට කාලයක් අපතේ යන්න පුළුවන් ඒක නිසා. ඒ නිසා ඉතින් අර ඒ නිසානේ භාග්‍යතුන් වහන්සේ ශ්‍රද්ධාවන්තව ඇසුරු කරන්න කියලා දේශනා කරලා තියෙන්නේ. උගත්කම ඒවා නම් සත පහකට ගණන් ගන්න එපා. ඉතින් අපි ඕන තරම් උගත්තු ඇසුරු කරලා තියෙනවා. ඒ නිසා කියන්නේ උගත්කම කියන්නේ සම්පූර්ණ වෙනස් දෙයක්. ඉතින් සාසනේ ප්‍රතිපදාව කියන්නේ වෙන එකක්. ඉතින් අපිත් එක්ක හිටියා සමහරු මේ PhD කරපු අය. හැබැයි කොන්ඩිට් ඉන්ටර්ඩ් කරනවා ළමයි පවා සමහරට මේ දොස් කියනවා මේ ගුරුවරු. ඉතින් මේ ඉතින්තරම මොකද්ද? ඒතර ගුරුවරයෙක් විදියට ඒ වැඩි මහලක දෙයක් නෙමෙයි. නමුත් වෙන ගෑනුව එක්ක සම්බන්ධතාව තියෙන ඒ වගේ අය ඕන තරම් ඉන්නවා උගත්තු මහාචාර්යවරු. ඉතින් ඒක නිසා මේ ඒවා උගත්කම කියන එක සත පහකට ගණන් ගන්න යන්න එපා සාසනීයදී. කවුරු කිව්වත් ඒ දැනක අපේ ශ්‍රද්ධාව තියෙන්න ඕන මේ උගත්කම කිසිම දෙයක් නැතත් ප්‍රතිපදාවේ යම් කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා ඇසුරු කරන්න. ඒ නිසා තමයි අත්‍තරම ඉතින් අපි උනාතෝ යංගුල්ගේ මෙසානන්සලා ඇසුරු කරගෙන ඉන්න කැමැත්ත තියෙන්නේ. ඉතින් ඒ උත්තරමින්ගේ ඒ ජීවිතවල තියෙන වටිනාකම ඒ ශ්‍රද්ධාදී ගුණ නිසා. උගත්කම මහ ලෝකෙට නැති වෙයි ත්‍රිපිටකේ කටපාඩම් කරලා එහෙම දෙීම නැති. හැබැයි ඉතින් තමන්ගේ සීලය රැකගෙන තව කෙනෙකුට යන්න මාර්ගය කියන්න පුළුවන්කම දෙනීම තියෙනවානේ. කවදාවත් කෙනෙක්ව ශ්‍රද්ධාව වැටෙන්න එහෙම උදව් කරන්නේ නැහැ. ශ්‍රද්ධාව වැටිලා තියෙනවා නම් ඒවා දිනු කරවන්න උදව් කරනවා. ඒ නිසා ඉතින් අර ශ්‍රද්ධාවන්ත වැඩි හිටියෝ වුණු සත්පුරුෂයන් ඇසුරු කරන්න. ශ්‍රද්ධාදී ගුණ අඩු අයව ඇසුරු කරන්න එපා. කොයි තරම් ප්‍රසිද්ධ වුණත් ඒවා අපිට කිසිම අදාළක් දෙයක් නැහැ. ඔය බුද්දිස්ට් එකේ බණ කියනවාද එවුව අපිට වැඩක් නැහැ. ඒවා මේ ඕනනම් අපිට ඕන තරම් අවස්ථා තියෙනවා. මේ යනවා නම් ඕන තරම් අවස්ථා තියෙනවා. අඟුල්ගේ මිසන්නාන්තේම අපිත් එක මං ඉන්න තැනම කිව්වා. මෙහෙට ගොඩක් ඉල්ලීම් තියෙනවලු මේ කීප දෙනෙක්ව එවන්න කියලා. ඉතින් නම් කරන එක විතරයි ස්වාමීන් වහන්සේට තියෙන්නේ මෙහෙන් යවන්න පුළුවන්. කීප දෙනෙක් ඇත්ත කතාව ඔය වගේ එකට යන එක මහලකු දෙයක් නෙමෙයි. ඔව් මාත් එක්ක කියලා තියෙනවා සාමණේර රාජමුතුන්ලට කතා කරලා තියෙනවා ධර්ම දේශනා කරන්න. ඒක නිසා ඒක ඒව මහලකු දේවල් නෙවෙයි. අනිත් එක අපේ ත්‍රිපිටක විභාග ලිව්වා කියමුකෝ යෝගාශ්‍රමයේ තියෙන. ඕකකට ආශ්‍රමතුන්ලට අනිවාර්යයෙන්ම පුළුවන් ඔය විනය විභාග විනයාචාර්ය වෙන්න. ඒ අනිත් විභාගයකට චුට්ටක් ලෑස්ති වුණාම අනිවාර්යෙන් ත්‍රිපිටකාචාර්ය වෙනවා කියන එක මහලකු දෙයක් නෙමෙයි. මොකද මම ඒ වගේ දන්න නිසා කරුණු කියන්නේ. ඒක නිසා ඉතින් ඒ වගේ කිසිම විදියකින් මනින්න එපා සාසනේ දේවල්. ඉතින් අපේ ප්‍රධාන දේ තමයි මේ කෙනා පිළිවෙලට මේ පිළිවෙත් පුරනවාද? සීල සමාධි ප්‍රඥා වඩනවාද? ඒක වඩනවා නම් ඒ කෙනාව පිළිගන්න. හැබැයි ඒ වුණත් බුද්ධ දේශනාවට විරුද්ධව දෙයක් කියනවා නම් ඒක පිළිගන්න එපා. ඒ යන මාර්ගයට අපි ගරු කරන්න ඕන. ඊට අදාළ දෙයක් කිව්වොත් ඒක පිළිපදින්න ඕන. හැබැයි බුද්ධ දේශනාවට විරුද්ධව යමක් කිව්වොත් ඒක පිළිගන්න එපා. ඉතින් නිර්ණායකය තමයි අර කලින් කිව්වේ. ඉතින් ඒ විදිහට අපි අර බුදු රජාණන් වහන්සේගෙන් නම් ඒ රහතන් වහන්සේලාගෙන් යමක් අපිට කියලා තියෙනවා නම් ඒ දේවල් පිළිගන්න. එතනින් මෙහා කියන දේවල් මතවාද අපිට අදාළ නැහැ. හොඳයි. එහෙනම් ඇති අදට නේද? ඉතින් ප්‍රධාන නෑ ඉතින් ප්‍රධානම අපි වෙන්න ඕන අර අපරාධිකාරී නෑ විශේෂ කාර්යයක් නෑ.